නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දැන් සති කීපයක පටන් ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් කරගෙන එනවා. ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ අන්තර්ගත වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා වස් කාලය අවසන් වුණාට පස්සේ උන්වහන්සේලාගේ බණ භාවනා කටයුතු කරන ආකාරය තේරුම් අරගෙන තීරණය කරනවා එකපාරටම චාරිකාවේ හැසිරෙන්නේ නැතිව චාරිත්‍රාක් වශයෙන් උන්වහන්සේ කරන ඒ වස් අවසානයේ කරන චාරිකාවේ හැසිරෙන්නේ නැතුව තවත් මාසයක් මෙම මිගාරු මාතු ප්‍රාසාදයේම වැඩවාසය කරමින් ඒ නවක භික්ෂූන් වහන්සේලාට තවදුරටත් බණ භාවනා කටයුතු වල බොහොම සැදී පැහැදී වාසය කරන්න සුදුසුයි කියලා තීරණයක් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මේ ආදි වශයෙන් අපි දන්න අහලා තියෙන මේ මහා ස්වාමීන් වහන්සේලා ඒ නවක ස්වාමීන් වහන්සේලාට උපදෙස් දෙමින් තව තව භාවනාවේ උනන්දු කරමින් වාසය කරනවා. ඉතින් එතකොට මේ පර්ෂදයේ ඇතැම් ස්වාමීන් වහන්සේලා සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරනවා. තවත් ස්වාමීන් වහන්සේලා ඉන් ඉදිරියට ගිහිල්ලා සම්මප්පදාන ප්‍රගුණ කරනවා. තවත් පිරිසක් සතර ඉද්ධීපාද ධර්මයන් ප්‍රගුණ කරනවා. තවත් පිරිසක් ඉන්ද්‍රිය ධර්ම පහ ප්‍රගුණ කරනවා. තවත් පිරිසක් බල ධර්ම පහ ප්‍රගුණ කරනවා. තවත් පිරිසක් බොජ්ජංග ධර්ම හත ප්‍රගුණ කරනවා. තවත් පිරිසක් ආරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරනවා. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් එක ඒ ඒ කොටාසවල නැත්නම් ඒ ඒ ප්‍රදේශවල ප්‍රගුණ කරමින් ඒ ඒ භික්ෂූන් වහන්සේලා වාසය කරනවා. තවත් පිරිසක් මෛත්‍රී භාවනාව වඩනවා, නැත්නම් මෙත්තා චේතෝ විමුක්තිය ඇති කර ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. තවත් පිරිසක් මුදිතා භාවනාව, තවත් පිරිසක් කරුණා භාවනාව, තවත් පිරිසක් උපේක්ෂා භාවනාව, මේ විදිහට සතර බ්‍රහ්ම විහාර භාවනාව වඩනමුත් තවත් පිරිසක් වාසය කරනවා. ඒ වගේමයි තවත් පිරිසක් අසුභ භාවනාව වඩනවා, තවත් පිරිසක් අනිච්ච සංඥාව වඩනවා, තවත් පිරිසක් ආනාපාන සතියත් වඩනවා. ඉතින් මේ විදිහට මේ භික්ෂූන් වහන්සේලා අතර විවිධ භාවනා කටයුතු වල නිරත වෙන බොහෝම සැදී පැහැදී ඒ සඳහා වෙහෙසෙන කැප වෙලා ප්‍රතිපත්තිය පුරන සෑහෙන භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩ වාසය කරනවා. ඉතින් මේ පිරිසේ ඇතැම් පිරිසක් මේ වෙනකොටත් අරහත්ත්වයට පත් වෙලා තිනවා, ඇතැම් පිරිසක් අනාගාමි මට්ටමට පත් වෙලා තිනවා, තවත් පිරිසක් සකදාගාමි මට්ටමට පත් වෙලා තිනවා, තවත් පිරිසක් සෝවාන් මට්ටමට පත් වෙලා තිනවා, තවත් පිරිසක් බොහොම උනන්දුවෙන් එම පත්වීමට නොහැකි වූ ඒ තමන්ගේ බ්‍රහ්මචර්ය මුදුන්පත් කර ගැනීම සඳහා උත්සාහන්ත වෙනවා. ඉතින් මේ පරිශ්‍රයේදී තමයි බුදුරජාණන් වහන්සේ කාටත් සුදුසු භාවනා ක්‍රමයක් වශයෙන් මේ ආනාපාන සති භාවනාව උගන්වන්නේ. ඉතින් එතකොට මේ උගන්වන ක්‍රමය ටිකක් සුවිශේෂී කියන්න පුළුවන්. මොකද නිකම්ම නිකං ක්‍රමයක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දුරදිග හිතලා බොහොම ක්‍රමානුකූලව තමයි මේ දේශනාව ඉදිරිපත් කළ තියෙන්නේ. ඉතින් එතෙන්දී සඳහන් කරනවා මේ ආනාපාන සතිය මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයෙන් යම්සි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් එතුලින් කායानुපස්සන සතිපට්ඨානෙ ප්‍රගුණ කරගන්න අවස්ථාවක් සැලසෙනවා. වේදනානුපස්සන සතිපට්ඨානෙ ප්‍රගුණ කරගන්න අවස්ථාවක් සැලසෙනවා. චිත්තානුපස්සන සතිපට්ඨානෙ ප්‍රගුණ කරගන්න අවස්ථාවක් සැලසෙනවා. ධම්මානුපස්සන සතිපට්ඨානෙ ප්‍රගුණ කරගන්න අවස්ථාවක් සැලසෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන් හොඳට ප්‍රගුණ කිරීම තුළින් බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්න අවස්ථාවක් සැලසෙනවා. බොජ්ජංග ධර්ම 7 හොඳට ප්‍රගුණ කිරීම තුළින් මාර්ගඵල ප්‍රතිවේදයේ පිණිස එමත් නැත්නම් විඥා විමුක්ති කියන ධර්මතා දෙක සාක්ෂාත් කරගන්නත් අවස්ථාවක් සැලසෙනවා. ඉතින් එතකොට බැලුවාම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේ ආනාපාන සති සූත්‍රය එක්තරා අන්දමකින් පූර්ණ ප්‍රතිපදාවක් කියලා කියන්න පුළුවන්. ඒක කොට්ටාසයකට පමණක් නෙමෙයි සම්පූර්ණ නිවන් දැකීම පිණිස ප්‍රතිපදාවක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි එක්තරා අන්දමකින් කෙටි ක්‍රමයක් කියලා කියන්නත් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවේ විතරක් කොටස් 14ක් තියෙනවා. ඊළඟට වේදනානුපස්සනාව, ඊළඟට චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවේ තවත් කොටස් පහක් තියෙනවා. ඉතින් ওই විදිහට කොටස් ඔක්කොම ගත්තොත් 21ක් තියෙනවා. ඉතින් එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමය මේ සියල්ල පරිපූර්ණ කරගනිමින් යන්න පුළුවන් මාර්ගයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අපි සෑහෙන කාලයක් මිඩංගු කළා කායानुපස්සනාව ආනාපාන සතිය තුළින් වඩා ගන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තා. ඊට පස්සේ වේදනානුපස්සනාව කොහොමද ආනාපාන සතිය තුළින් ප්‍රගුණ කරන්නේ කියන එක ඉගෙන ගත්තා. ඊළඟට චිත්තානුපස්සනාව ආනාපාන සතිය තුළින් ප්‍රගුණ කරන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගත්තා. ඊළඟට ධම්මානුපස්සනාව ආනාපාන සතිය තුළින් වඩන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගත්තා. ඒක කෙටි මතක් කිරීමක් කරනවා නම් මුලදී කායानुපස්සනා කොටසදී ආරම්භක යෝගාවචරයේක් ඒ තරම්ම විපස්සනාවට නැඹුරු වෙච්ච බවක් පේන්න නැහැ. එයා ක්‍රමානුකූලව තමන් තුළ ඒ උමනා කරන සතිය, සමාධිය, ඒකාග්‍රතාවය, හිතේ සංසිඳීම ඇති කරගනිමින් ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සමනය වෙන මට්ටම දක්වා පැමිණෙනවා. එතකොට මේ මුල් පියවර හතර තමයි ඇත්තටම කායानुපස්සනා වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. මොකද කායानुපස්සනාවේදී මේ කය මූලික කරගෙන කය දිහා පරතෝ බැල්මකින් බලමින් තමයි කායानुපස්සනාව කෙනෙක් වඩන්නේ. ඒ සඳහා අවකාශය ආනාපාන සතිය තුලින් ලැබලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන්නේ කය මූලික කරගත්ත කයේ එක්තරා අන්දමක ප්‍රාථමිකම මට්ටමේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියක්. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මුළු කයම නිරූපණය කරනවා. ඒ නිසා යම් කෙනෙක් හොඳට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් එක්ක වාසය කරනවා නම් ඒක හොඳට සුපරීක්ෂාකාරීව බලනවා නම් එතුලින් හොඳ කය පිළිබඳව අවබෝධයක් එන්න පටන් ගන්නවා. කෙසේ නමුත් ඊට පස්සේ වේදනානුපස්සනා කොටසට පිවිසෙනවා. එතෙන්දී අර තැම්පත් වෙච්ච හුස්ම රැල්ල කාලයක් පවතිනකොට කය පිනා යන ගතියක්, සිත පිනා යන ගතියක්, කයට දැනෙන සැහැල්ලුවක්, කයට දැනෙන සැපයක් මූලික කරගෙන වේදනානුපස්සනාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතෙන්දිත් ඒ දැනෙන සැප වේදනාවට ඇලෙන්නේ නැතුව, ඒක මගේ කියා ගන්න යන්නේ නැතුව, ඒක තව තව ඉල්ලන්න යන්නේ නැතුව, ඒ දැනෙන සැප වේදනාව, දැනෙන සුව වේදනාව, දැනෙන ප්‍රීති ස්වභාවය, දැනෙන සුඛය, මේ සියල්ලම හුදු වේදනාවේ ස්වභාවයක්, වේදනාවේ ස්වરૂපයක් බව තේරුම් ගනිමින් වේදනානුපස්සනාව වඩන්න බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වනවා. එතකොට පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී කියන මට්ටම් වලට යෝගාවචරයේ පැමිණෙනවා. ඉතින් ඔය ප්‍රදේශ පහු කරගෙන යනකොට ඒවත් සංසිඳන ස්වභාවයක්, වේදනාවන් සංසිඳීගෙන යන තත්ත්වයක් යෝගාවචරයට ඇති වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ මට්ටම් වලදී එකතකින් සංඥාවන් මතු වෙන්න පුළුවන්. ඒවටත් මුලා වෙන්නේ නැතුව මේ වෙලාවල හුදෙක් සංඥාවන් පමණයි කියලා තේරුම් ගනිමින් ඉස්සරහට ගියොත් වේදනා සංඥා දෙකත් සංසිඳන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ කෙනෙක් පිවිසෙනවා චිත්තානුපස්සනා කොටසට. චිත්තානුපස්සනා කොටසදී හිතට ටිකක් එයා කැමති ආකාරයෙන් හැසිරෙන්න ඉඩ දීලා, හිතට පොඩ්ඩක් දුවන්න පණින්න ඉඩ දීලා තමයි හිත දිහා බලන්නේ. මොකද දැන් දියුණු කරගත්ත සතියක් තියෙනවා, දියුණු කරගත්ත සම්පජඤ්ඤයක් තියෙනවා, දෙයක් දිහා සූක්ෂම බැලීමේ හැකියාවක් දැන් යෝගාවචරයේ දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා දැන් එයා නවකෙක් නෙමෙයි. එයා යම් පමණක අත්දැකීම් සහිත තැනැත්තෙක්. ඒ නිසා ඒ ගොඩනැගිච්ච විශ්වාසය තමන් කෙරෙහි නැත්නම් තමන්ගේ භාවනාව කෙරෙහි යම් පමණක පරිචයක් දැන් යෝගාවචරය සතුයි. ඒ නිසා ඒ බඳු පසුබිමක තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ චිත්තානුපස්සනාව වඩන්න කියලා. නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා පොඩි අනතුරු ඇගවීමක් චිත්තානුපස්සනා කොටසදී දේශනා කරලා තියෙනවා. මොකද හිතේ සකස් නොවෙච්ච සතියක් නම් තියෙන්නේ. කියන්නේ දුර්වල සතියක් නම් තියෙන්නේ. ඒ වගේමයි හොඳට දෙයක් දිහා සූක්ෂමව දකින්න තරම් සම්පජඤ්ඤය දිනු වෙලා නැත්තම් ඒ බඳු තැනැත්තෙකුට ආනාපාන සති චිත්තානුපස්සනාව අනුදැන වදාරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට අපිට පේනවා මේකේ එක්තරා අන්දමක ක්‍රමානුකූල පෙළගැස්මක් තියෙනවා. ටික ටික කායानुපස්සනාවකින් පටන් අරගෙන ඒ යෝගාවචරය යම් පමණක අධ්‍යක්ීම් සම්භාරයක් ලැබමින් තමයි ඉදිරියට යැපෙමිනෙන්නේ. ඊට පස්සේ වේදනානුපස්සනාවෙනුත් ඒ වගේම තව ඊටත් එහා සූක්ෂම මට්ටමේ අධ්‍යක්ීම් සම්භාරයක් ලබනවා. ඊට පස්සේ තමයි යා චිත්තානුපස්සනාවට පැමිණෙන්නේ. ඉතින් එතකොට යාට පුළුවන්කමක් ලැබෙනවා ඒ හිතේ පැන නගින විවිධ කුසල් අරමුණු, අකුසල් අරමුණු, එහෙම නැත්නම් සරාග ස්වභාවයක්, වීතරාග ස්වභාවයක්, මෛත්‍රී සහගත ගතියක්, ලෝභ සහගත ගතියක්, ඊර්ෂ්‍යා සහගත ගතියක්, මේ කුමන අන්දමක කුසල් අකුසල් චිත්ත ස්වභාවයන් හිතේ පැන නැගුණත් ඒ සියල්ල දිහා බොහෝ මධ්‍යස්තව දකින්න, එහෙමත් නැත්නම් ඒවා මගේ කරගන්න නැතිව ඒවා දිහාත් බාහිරින් ඉඳගෙන බලන්න, අනුන්ගේ දේවල් දිහා බලනවා වගේ බලන්න අන්න යෝගාචරයේකට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය හරහා එක්තරා අන්දමකින් අර හිතට පැමිණිච්ච ඒ සිතුවිලිත් ඒ සංස්කාර ධර්මයනුත් පොඩ පොඩ සංසිඳෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි පෙන්නුම් කරන්නේ ඒ සංසිඳීම තුලින් ඇතිවෙන ප්‍රමෝදයක්, සතුටක්, සැහැල්ලුවක්. ඒ හරහා ගිහිල්ලා හිත හොඳට ඒකාග්‍ර වෙලා අන්තිමට හිතේ නිදහසක්, කිසි දෙයක් උපාදාන නොකරන මට්ටමක්, කිසිවක් ඇසුරු නොකරන මට්ටමක් හිතේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි විමෝචයන් චිත්තං අස්සසිසාමිත සික්කති කියන මට්ටමින් දේශනා කරලා තියෙන්නේ. ඒතකොට අපිට තේරෙනවා දැන් ආපු මේ ක්‍රමානුකූල ප්‍රතිපදාවේ ඒ චේතෝ විමුක්ති මට්ටමක්, හිතේ නිදහසක් භුක්ති විඳින්න මෙතෙන්දී ලැබුණේ චිත්තානුපස්සනාවේ අන්තිම කොටසදී. දැන් සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම නෙමෙයි. සතිපට්ඨාන සූත්‍රයේදී හැම කර්මස්ථානයක් ගානෙම අංග සම්පූර්ණ ප්‍රතිපදාවක් අන්තර්ගත වෙනවා. ඒ නිසා එක එකක තියෙනවා චේත විමුක්ති මට්ටමක්, අනිශ්චිත ස්වභාවයක්, උපාදාන වලින් තොර මට්ටමක්, භුක්ති විඳීමේ හැකියාවක්. මෙතනදී හැබැයි ආනාපාන සති සූත්‍රයේදී ඒ ක්‍රමානුකූලව ගොඩනගාගෙන ගිය කුසලතාවයන් මුදුන්පත් වීමක් සිද්ධ වෙනවා මේ චිත්තානුපස්සනාවේ අන්තිම කොටසදී. හැබැයි එහෙම මුදුන්පත් වුණාට මොකද? තවදුරටත් මේක විපස්සනාවකින් නැත්තම් ප්‍රඥාවකින් තෙද ගැන්වීම සඳහා බුදුරජාණන් වහන්සේ ළඟට ධම්මානුපස්සනා කොටසදී තමයි විපස්සනාවක් ඉදිරිපත් කරන්නේ. අනිච්චානුපස්සී, නිරෝධ විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා. එතකොට මේ විපස්සනාව කුළු ගැන්වීමක් කරලා තියෙන්නේ ධම්මානුපස්සනා කොටසදී. එතකොට මේ කතා කරන ධම්මානුපස්සනා කොටස කායානුපස්සනාවටත් දැන් යෝගාවචරයට යොදන්න පුළුවන්. වේදනානුපස්සනාවටත් යොදන්න පුළුවන්. චිත්තානුපස්සනාවටත් යොදන්න පුළුවන්. ඒ කියන්නේ කලින් එයා ඒ තරම්ම කායානුපස්සනාව වඩන මුල් සමයේදී ඒක දිහා අනිච්චානුපස්සීව, විරාගානුපස්සීව, නිරෝධානුපස්සීව, පටිනිස්සග්ගානුපස්සීව බැලුවේ නැහැ. නමුත් දැන් ටික ටික අත්දැකීම් ලැබීමත් එක්ක ක්‍රමානුකූලව ඒ තමන් තුළ විපස්සනාවක් වඩා ගන්න දැන් යෝගාවචරය ඒ සඳහා උනන්දු වීමක් කරනවා. දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් දැනෙන්න ගත්තත් ඒක දිහා බලන්නේ යා අනිච්චානුපස්සීව. තවත් එහාට ගිහිල්ලා සමහරලාට ආනාපානයක් නෙමෙයි දැන් තියෙන්නේ. සමහරලාට ඇතිවීම නැතිවීම ස්වභාවයක්. එහෙමත් නැත්නම් බොහොම සියුම් සංවේදනාවක්. එහෙමත් නැත්නම් කම්පන රාශියක්, ඇතිල්ලීම් රාශියක්, චලන රාශියක්, නැත්නම් උණුසුමක්, සිසිලක්, ඔය වගේ බොහොම ප්‍රාථමික ධාතු ස්වරූපයකින් සමාලාවට යෝගාවචරයකට දැන් මේ ආනාපානයම ප්‍රකට වෙනවා. ඉතින් එතකොට එයා දකින්නේ ඒකේ අනිත්‍ය ස්වභාවයක්, දුක් ස්වභාවයක්, අනාත්ම ස්වභාවයක්, එහෙමත් නැත්නම් විරාගී ස්වභාවයක්, ඒකෙහි ඇතිවෙච්ච විරාගයක්, එහෙමත් නැත්නම් ඒක ක්ෂය වී යන ආකාරයක්, නිරෝධයක්. ඒ වගේම මේ ඇතිවෙන ඕනම දෙයක් නැති වෙනවා කියන අවබෝධයත් එක්ක ඒ අතහරින ආකල්පයක්, පටිනිස්සග්ගානුපස්සනාවක් තමයි ඒතර යෝගාවචරයේ දියුණු කරගෙන යන්නේ. ඊට පස්සේ වේදනානුපස්සනා කොටසත් ඒ වගේමයි. එතෙන්දිත් එයාගේ කයේ හිතේ ඇතිවන වේදනා ස්වභාවයන්, සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, ඒවා දෙහත් අනිච්චානුපස්සීව, විරාගානුපස්සීව, නිරෝධානුපස්සීව, පටිනිස්සග්ගානුපස්සීව බලන්න ටික ටික දැන් එයා ඉගෙන ගන්නවා. ඊළඟ චිත්තානුපස්සනාවට ආවමත් ඒ වගේමයි. හිතේ පහළන විවිධාකාර සංස්කාර ස්වභාවයන් අනිත්‍ය වශයෙන්, විරාගී වශයෙන් ඒවා කෙරෙහි එක්තරාන්දමක ඒවා ෂේවී, වැයවී, නැතිවී යන ආකාරය දකිමින්, ඒවා කෙරෙහි උපේක්ෂාවෙමින්, ඒවා අතහැර දමමින් කෙනෙක් විපස්සනාවක් වඩනවා. ඉතින් එතකොට මේ තත්වයේ යටතේ තවදුරටත් අර චේතෝ විමුක්ති මට්ටම, හිතේ හටගත්ත නිදහස මුලදී හම්බුනේ ඒ තත්වය බොහොම කෙටි කාලයකට, විනාඩි 1කට 2කට ඒ බඳු තත්වයක් යෝගාවචරයේ අත්දැකේ. නමුත් දැන් මේ ප්‍රඥාවෙන් හොඳ උත්තේජනයක් ලබා දීම තුළින්, ප්‍රඥාවෙන් හොඳ තෙදගැන්වීමක්, බලගැන්වීමක් කිරීම තුළින් අර කලින් භුක්ති විඳපු ඒ චේතෝ විමුක්ති මට්ටම තව තව නිකම් ප්‍රසාරණය වීමක්, තව තව වැඩි දියුණු වීමක්, තව තව වර්ධනය වීමක්, වැඩි වෙලාවක් පවත්වන්න පුළුවන් කමක් යෝගාවචරයේක් පොඩ පොඩ අත්දකින්න. දැන් මේ විදිහට තමයි ඒතකොට සතර සතිපට්ඨාන ධර්මයන් ටික ටික ප්‍රගුණ වීමක් මේ ආනාපාන සතිය තුළින්ම සිද්ධ වෙන්නේ. දැන් ඊළඟ කොටසේදී බුදුරජාණන් වහන්සේ දැන් සඳහන් කරනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කිරීම තුළින් යෝගාවචරයෙකුට පුළුවන් කියලා බොජ්ජංග ධර්ම 7 දිනු කරගන්න. කතම් භාවිතාච භික්කවේ චත්තාරෝ සතිපට්ඨානා කතම් බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ෙන්ති. දැන් බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයක් නගනවා. කොයි අන්දමින් දිනු කරපු, කොයි අන්දමින් බහුලීකృత කරපු සතර සතිපට්ඨාන ධර්මයන්ද මේ බොජ්ජංග ධර්ම 7 දිනු කිරීම සඳහා හේතු වෙන්නේ? ඉතින් දැන් එහෙමනම් ඒ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරන ආකාරය අපිට ගන්නනවා බොජ්ජංග දිනු වීම සඳහා. ඒ නිසා එකාතකින් බැලුවාම ඊටාම වටනා අන්දමකට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඉදිරිපත් කළා තියෙනවා. මොකද හරිම ඉලක්ක කළා. එතන මෙන්න මෙහෙමම කරන්න, මේ විදිහට කරන්න, මේ විදිහට කරොත් තමයි මෙන්න මේක වෙන්නේ කියලා හරිම ලස්සනට මේ දේශනාව තුළ මේ අවශ්‍ය කරන ඒ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ආකාරය හොඳට අපිට කියලා දෙමින්, පැහැදිලි කර දෙමින් දේශනාව ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් අපි බලමු එහෙමනම් කොහොමද මේ කායानुපස්සනාවක් වඩනකොට බොජ්ජංග ධර්ම 7 දිනු වෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පටන් ගන්නේ යස්මින් සමයේ භික්කවේ භික්ඛු කායේ කායानुපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ප්‍රකාශය හැම තැනකදීම වගේ ඒ කායानुපස්සනාවක් ආරම්භ කරන මට්ටමේදී දේශනා වෙනවා. සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ යා දැන් කයෙහි කයානුව බලමින් වාසය කිරීම සඳහා යම් හික්මීමක් කරනවා. එහෙම නැත්නම් යම් උත්සාහයක් දරනවා. හිතට එන අනෙකුත් දේවල් ගණන් ගන්න නැතුව ඒවා පොඩ්ඩක් පැත්තකට දායා, ඒ පැත්තකට දාලා කයෙහි හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක තමයි අර ආනාපාන සති සූත්‍රයත් පටන් ගන්න කොටසෙදිම කායනුපස්සනාවට ඔන්න මෙන්න තේලා දේශනා කරේ. සෝ සතෝ වාස සති, සතෝ පස්ස සති කියන මට්ටම දක්වා. එයා දැන් සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා, සිහියෙන් යුක්තව හුස්ම හෙළනවා. ඊට කලින් එයා සුදුසු තැනක් තෝරගත්තා. ඊට පස්සේ කය සකස් කළා, හොඳට ඉරියව්ව සකස් කළා, වාඩි වුණා. ඊළඟට ඔය අභිජ්ජා දෝමනස්ස කියන මේ හිතට එන නානක් ප්‍රකාර ලෝභ සහගත ස්වභාවයන්, ඊළඟට දොම්නස් සහගත ස්වභාවයන් ඒවත් පොඩ පොඩ අයින් කරගත්තා. හිතේ යම් කිසි සහනයක් ඇති කරගත්තා. ඊට පස්සේ ඔන්න හුස්ම රැල්ලට අවධානය යොමු කරන්න පටන් ගත්තා. එතකොට මෙන්න මේ ආරම්භක මට්ටම. එතකොට මේ ආරම්භක මට්ටමේදී බොජ්ජංග ධර්ම වැඩෙන බවක් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ තමයි බොජ්ජංග ධර්ම වැඩීම පෙන්눔 කරන්නේ. ඒක දේශනා කරන්නේ උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුත්ත. දැන් මේ විදිහට යා සතෝ අස්ස සති, සතෝ පස්ස සති කියන විදිහට බොහොම සීයෙන් යුක්තව ආස්වාස ප්‍රස්වාස කරමින් වාසය කරනකොට අර අතීතේට අනාගතයට ගියපු හිත, අතනට මෙතනට ගියපු හිත ටික ටික දැන් මේ හුස්ම රැල්ලට යොමු වෙන්න පටන් ගන්නවා. දැන් හුස්ම රැල්ල පාදක කරගෙන කෙනෙකුගේ සතිය ටිකක් තීව්‍ර වෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි අතීතේට අනාගතේට පැනපැන යන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක මේ අතීතේට අනාගතේට අතෙන්ට මෙතෙන්ට පනින ගතිය සම්පූර්ණයෙන්ම වගේ වැලකිලා හොඳට මේ හුස්ම රැල්ලේම හිත ඉන්න පටන් ගත්තා නම්, හුස්ම රැල්ලේම හිත සතිමත් වෙනවා නම් අන්නේ මට්ටම තමයි මේ දේශනා කරන්නේ. උපට්ඨිතා සති හෝති අසම්මුත්ත. මේ කිසිම මුලාවකින් තොරව දැන් මේ අරමුණ දිහා හොඳට බලන්න පුළුවන් ගතියක් යෝගාවචරයේ තුල ඇති වෙලා. යාට දැන් තේරෙනවා මේ ඇවිල්ලා හොඳටම ආශ්වාසය ගැන කිසිම සැකයක් නැහැ. මේ ඇවිල්ලා නිවරදිව මේක ප්‍රශ්වාසය. යාට දැන් ඒ ගැන කිසිම සැකයක් නැහැ. තවත් එහාට ගියොත් මේ ඇවිල්ලා ආශ්වාසයේ මුල ස්වභාවය, මේ ඇවිල්ලා මැද ස්වභාවය, මේ ඇවිල්ලා අග ස්වභාවය කිසිම සැකයක් නැහැ. මේ ඇවිල්ලා ප්‍රශ්වාසයේ මුල ස්වභාවය, මැද ස්වභාවය, අග ස්වභාවය කිසිම සැකයක් නැහැ. මේ අන්දමින් අර ඒ අරමුණත් එක්ක හොඳට පැලපදියම් වීමක් නැත්නම් අරමුණත් එක්ක හොඳට ඒකාග්‍ර වීමක් මේ සියල්ල සහිතව අන්න සතිය ක්‍රියාත්මක වෙන මට්ටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කිසිම මුලාවකින් තොරව අඛණ්ඩව සතිය ආරම්භ වෙච්ච මට්ටම. උපට්ඨිතා සති හෝති අසම්මුත්තා. සති සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. එතකොට දැන් එයා සති සම්බොජ්ජංගේ වඩන්න ආරම්භ කරනවා. කොයි අවස්ථාවේදීද අර එහෙ මෙහෙ දුවන ගතිය අඩු වෙලා හොඳට හරියට නිකන් අර වාහනයක් කාපට් පාටට දාගත්තා වගේ. හරියට දැන් හිත එහෙ මෙහෙ දුවන්නේ එයා විසින්ම ආස්වාසයක් ගන්න ඒක ඉන්නවා. ප්‍රශ්වාසයක් ගන්න ඒක ඉන්නවා. තියෙනවා මෙතන තමයි ආරම්භක මට්ටම තියෙන්නේ. සති සම්බොජ්ජංගයේ වැඩෙන්න ආරම්භයක් දැන් ඔන්න යෝගාවචරයේ කරගන්න. ඊට පස්සේ හැබැයි එතන නිකන් ඉන්නේ නැහැ. ඊළඟ හුස්ම රැල්ලෙත් බලනවා. ඊළඟ හුස්ම රැල්ලෙත් බලනවා. ඊළඟ හුස්ම රැල්ලෙත් බලනවා. සිය දහස් වාරයක් මේ විදිහට පැමිණෙන හුස්ම රැල්ලේ මේ සිහිය පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට සති සම්බොජ්ජංගං තස්මින් සමයේ භිකු භාවේති. දැන් එයා ඒක ප්‍රගුණ කරනවා. දැන් මේ සති සම්බොජ්ජංගය වඩනවා. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම පාදක කරගෙන සති සම්බොජ්ජංගේ වඩනවා. සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. දැන් එතකොට මේ අන්දමින් යා නැවත නැවත අදත් සතිය දිනු කරනවා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පාදක කරගෙන හෙටත් දිනු කරනවා අනිද්දාත් දිනු කරනවා විතර දිගට කාලයක් තිස්සේ කරන්න මේ භාවනාව හරහා බොහොම ප්‍රායෝගික ප්‍රතිපදාවක් හරහා මේ කරන අභ්‍යාසය හරහා සති සම්බොජ්ජංගය භාවනාව තුලින් පරිපූර්ණයට පත් වෙනවා. ඉතින් අපිට තේරෙනවා සති සම්බොජ්ජංගය ගැන අපි පොතක් කියෙව්වා කියලා එක දිනු වෙන්නේ නැහැ. අපි ඒක ගැන රචනාවක් කිව්වා කියලා එක දිනු වෙන්නේ නැහැ. අපි ඒක ගැන බණක් ඇහුවා කියලා එක දිනු වෙන්නේ නැහැ. ඒ ගැන අවබෝධයක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒක අපි තුල ප්‍රායෝගිකව දිනු කරගන්න නම් අපිම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට ඒක දිනු කිරීම සඳහා යම් යම් අභ්‍යාසයන්ගේ නිරත විය යුතුයි. තනිකරම ප්‍රායෝගික මාර්ගයක් පෙන්වන්න. ඒතොර අන්නේ බඳු ප්‍රායෝගික මාර්ගයක් යම්ස කෙනෙක් වඩනවා නම් එතකොට අන්න සති සම්බොජ්ජංගය ක්‍රමානුකූලව වර්ධනය වෙන්න පටන් ගන්නවා. වර්ධනය වෙලා යම් දවසක පරිපූර්ණත්වයට සම්පූර්ණත්වයට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ தත්ත්වය තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. දැන් සතිය සම්බොජ්ජංග මට්ටමකට නැත්තම් බෝධි අංගයක් බවට පත් වෙලා ඒක දැන් පොඩ පොඩ වැඩෙනවා. දැන් එතකොට මේ බොජ්ජංග කියලා කියන වචනය ගැනත් එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේකින් විමසනවා. බොජ්ජංගා බොජ්ජංගාති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ බොජ්ජංගාති උච්චති බොජ්ජංගෝති උච්චති කියලා මේ බොජ්ජංග බොජ්ජංග කියලා ස්වාමීන් වහන්සේ මෙහෙම කියවෙනවා. මොකටද මේ බොජ්ජංග කියලා කියන්නේ කියලා ප්‍රශ්නේ අහනවා. බෝදාය සංවත්තන්තිතිකෝ භික්ඛු තස්මා බොජ්ජංගාති උච්චති කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. මහන මේ බෝධිය පිණිස අවබෝධය පිණිස හේතු වෙන ධර්මතා නිසා ඒවට බෝධි අංග නැත්නම් බොජ්ජංග කියන වචනේ යොදලා තිනවා කියලා දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ දැන් මේ දිනු කරන සතිය අර කලින් වගේ මේ වම දකුණ කියාගෙන ගිය සතිය නෙමෙයි. ඊට වඩා ටිකක් ගැඹුරු මට්ටමක් ඊට වඩා පරිණත මට්ටමක් නිවනට යමු වෙච්ච මට්ටමක් දැන් පොඩ පොඩ ක්‍රියාත්මක වෙනවා. ඒතර යෝගාවචරය දැන් ටිකක් පරිණත වීමකට පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි දැන් ඔන්න නොකඩෙන සතියක් මුලා නොවන සතියක් තහවුරු වෙච්ච සතියක් පතිත්ත්‍ිත සතියක් සහිතව යා දැන් කටයුතු කරන්නේ. ඒ හරහා තමයි සති සම්බොජ්ජංගය දිනු වෙන්න පටන් ගන්න. දැන් ඊට පස්සේ සතිය දැන් ක්‍රමානුකූලව මෙහෙම තියෙන මට්ටමේදී එතනින් පමණක් සෑහීමකටපත් නොවි ඊළඟ පියවරට යන්න බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරනවා. මේ කියන්නේ සතිය දැන් හොඳට තහවුරු වෙලා තියෙනවා. එහෙම හිදුවන්නේ නැහැ. හිත පැන පැන යන්නේ නැහැ. දැන් හොඳට එකලස්ව තියෙනවා. පැමිණෙන පැමිණෙන අරමුණේ යා දැනුවත් වෙනවා. අතීතයට හෝ අනාගතයට හෝ එන එහිට මෙහිට යන්නේ නැහැ. යා කියන දේ අහලා මේ එතන එතන පහළ වෙන අරමුණේ සතිමත් වෙනවා. දැන් ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩා ගන්න නම් මේ සතිමත් වෙන අරමුණ ගැනම බොහොම සූක්ෂමව බලන්න අවශ්‍ය වෙනවා. සූක්ෂමව ඒ ගැන සොයන්න අවශ්‍ය වෙනවා. සුපරීක්ෂාකාරීව ඒ අරමුණ විමසන්න අවශ්‍ය වෙනවා. ඒ සුපරීක්ෂාකාරීව කරන විමසීමෙන් තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ දිනු වෙන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මින් සමයේ භික්කවේ භික්කු තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවේමංසං ආපජ්ජති ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් අවස්ථාවක සතිමත් බව හොඳට තහවුරු වෙච්ච අවස්ථාවේදී අර ඒ සතිමත් වීම සඳහා පාදක වෙච්ච අරමුණම හොඳට යම් කෙනෙක් විමසලා බලනවා නම්, ඒ කියන්නේ සුපරීක්ෂාකාරීව බලනවා නම්, සොයා බලනවා නම්, ප්‍රඥාවෙන් විමසීමක් කරනවා නම්, ඒ අරමුණ හාත්පසින් තේරුම් ගන්න උත්සාහ කරනවා නම්, අන්න එතෙන්දී තමයි මේ ධම්මවිචේ සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නෙ. පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. ප්‍රඥාවෙන් හොඳට විමසලා බලනවා. ඊළඟට ප්‍රඥාවෙන් ඒක සොයලා බලනවා. මොකද්ද මේක ඇතුලේ තව තියෙන්නේ? තව මොනවාද මේකේ තියෙන ගති ලක්ෂණ? මෙයා කොහොමද හැසිරෙන්නේ කියලා ඒ කරන විමසීම තමයි මේ ධම්මවිචය සම්බොජ්ජංගයේ දියුණු වීම සඳහා හේතු වෙන්නේ. දැන් මේ මට්ටමට එනකොට කෙනෙක් වම දකුණ කියලා හරි, ඔසවනවා තබනවා කියලා හරි, නැත්නම් මේ ආනාපානය ගැනම කියනවා නම් හුස්ම රැල්ලෙදී ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හරි, ඉන් අවුට් කියලා හරි, ඒ කරපු මෙනෙහි කිරීම ඔක්කොම නතර වෙලා. මොකද ඒවා දැන් කරන්න බෑ මේ විමසන මට්ටමේදී. විමසන මට්ටමේදී තියෙන්නේ බොහොම සංසුන් හිතක්, සරල හිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක්, සතිමත් වෙච්ච හිතක්. මේ මොහොතේ හටගන්න යම් අරමුණක් ගැන 100%ක් දැනගන්නා සිතක්. ඒ බඳු සිතකින් තමයි දැන් හොඳට තව සුපරීක්ෂාකාරීව සොයා බලන්නේ ඒ අරමුණේ විස්තර, ඒ අරමුණේ විවිධ පැති, විවිධ ගති ලක්ෂණ. එතනින් තමයි අන්න සති මේ ධම්මවිචේ සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට කටයුතු කරනවා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මවිචේ සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති. එයා ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය ක්‍රමානුකූලව වඩනවා. දැන් අපි මේක තව ටිකක් පැහැදිලි කරගත්තොත් අර සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියන මට්ටමේදී ඒක සාර්ථක වෙනවා කියලා කියන්නේ ඔන්න සති සම්බොජ්ජංගය වඩන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් අර හුස්ම රැල්ල දිගද කෙටිද, මේක උණුසුම්ද සිසිල්ද, කොයි නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ, කොයි නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ, කොතනද ස්පර්ශ වෙන්නේ, මේ වගේ දේවල් සොයා බලනවා කියලා කියන්නෙම මේ ධම්මවිචය සඳහා දොර විවෘත කිරීමක්. අපි එතෙන්දි පාවිච්චි කරපු වචනේ තමයි මේ සම්පජඤ්ඤය කියන වචනේ. එතකොට සම්පජඤ්ඤය කියන්නේත් ඒ ප්‍රඥාවේ මූල බීජයක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ ධම්මවිචය සම්බොජ්ජංගයක් එනබෙන්නේ අන්න ඒ වගේ මට්ටමකදී. සතිමත් වුණාට පස්සේ අඛණ්ඩව ඊළඟට මේ අරමුණ සොයා බලන මට්ටම, ඒ අරමුණ සොයා බැලීම තුළින් තමයි ඇත්තටම පුළුවන් වෙන්නේ මේ ධම්මවිචය සම්බොජ්ජංගය ආරම්භ කරන්න. ඉතින් සොයා බලන තමයි තව තව සියුම් සියුම් තොරතුරු ලැබෙන්න පටන් ගන්න. ඉතින් ඊට පස්සේ තමයි ක්‍රමානුකූලව කෙනෙක් තුන්වෙනි පියවරට යන්නේ. අර සබ්බකාය පටිසංවේදී අසසිසාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිසාමීති සික්ඛති කියන මට්ටමට. මොකද ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුළු චක්‍රය දැකීම සඳහා එයා උත්සාහන්ත වෙනවා. ඒ මුළු චක්‍රය දකින්න හැකියාවක් නැහැ අර විදිහට සතිය හොඳට තහවුරු වෙලා නැත්තම්. ඒ වගේමයි යම් පමණක හික්මීමක් මෙතනදී අවශ්‍ය වෙනවා. හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව, සැක පහල කරන්නෙත් නැතිව, හිත එහෙට මෙහෙට පනින්නෙත් නැතිව, හිත නින්දට වට ගන්නෙත් නැතිව හොඳට හික්මිලා මේ ආස්වාසේ මුල ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ආස්වාසේ මැද ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ආශ්වාසයේ අග ස්වභාවය තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. සමහර ලාවට ප්‍රශ්වාසය පටන් ගන්න කලින් පුංචි හිඩසක්, ඒකත් ඔන්න තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට ප්‍රශ්වාසයේ මුල, මැද, අග, ඊට පස්සේ ඊළඟ ආශ්වාසය පටන් ගන්න කලින් පුංචි හිඩසක්, ඒකත් ඔන්න තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. දැන් එතකොට තේරෙනවා මේ ඊටාම සූක්ෂම ක්‍රියාවලියක මේ තියෙන අතිසියුම් කොටස් වෙන්වෙන් වශයෙන් තේරුම් ගන්න ඒ දරණ ප්‍රයත්නය තුළම හරි සූක්ෂම ක්‍රියාවලියක් තියෙනවා. ධම්මවිචය දියුණු වීම සඳහා කරන ප්‍රයත්නයක් එතන තියෙනවා. ඉතින් අන්න එතකොට අපිට තේරෙනවා මේක නැවත නැවත යම්ස කෙනෙක් වඩනවා නම් අර සියුම් දෙයක් තවත් අතිසියුම් වශයෙන් දකීමේ කුසලතාවයක් එතනත්තා තුළ දියුණු වෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසං ආපච්චති. මේ විදිහට යා ඒ ධර්මතාව දිහා මෙතෙන්දන් ආස්වාස ප්‍රස්වාසයේ දිහා සූක්ෂම විමසා බලන්න විමසා බලන්න ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. මේක නැවත නැවත කරනකොට මේ වැඩෙනවා, නැත්තම් භාවනා පරිපූර්ණ ගච්ඡති කියලා අන්තිමට භාවනාව තුළින්ම පරිපූර්ණත්වයට පත් වෙනවා. දැන් මෙහෙම කරගෙන යන්න එක්තරා අන්දමක වීරයක් අවශ්‍යයි. මොකද ඇතැම් වෙලාවට සතිය ටිකක් වැඩිලා හිත සැහැල්ලු වෙලා, කය සැහැල්ලු වෙලා එනකොට යම් පමණක ප්‍රමෝදයක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා. ඉතින් කෙනෙක් එතනින් සෑහීමකටපත් වෙලා නතර වුණොත් මේ ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. ඒ තරම් වැඩෙන්නේ නැහැ. නමුත් ඉන් එහාට මේ සතිමත් වීම සඳහා පාදක කරගත් අරමුණම තව ටිකක් විමසලා බලන්න, තව ටිකක් සූක්ෂමව බලන්න, හිත මෙහෙවීමක් කරන්න, හිත ඒ සඳහා යොමු කරන්න, උනන්දු කරවන්න, ඒ සඳහා යොදවන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක තමයි වීරයෙන් කරන්නේ. ඒක ආරම්භ කරනවා. මෙන්න මෙහෙම කරන්න, මේක හොයලා බලන්න. උත්‍රින් සෑහීමටපත් වෙන්න එපා. සතිය විතරක් හරියන්නේ නැහැ. දැන් සම්පජඤ්ඤය තව ඉස්සරහට ගන්න ඕනේ. ධම්මවිචේ ඉස්සරහට ගන්න ඕනේ කියලා ඒ හිතට කරන බලගැන්වීම. ඒක තමයි වීරයෙන් කරන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවේමංසං ආපජ්ජතෝ ආරද්ධං හෝති විරියං අසල්ලීනං විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. දැන් යම් අවස්ථාවක අර විදිහට හිත හොඳට බලගන්වලා ඒ ඒකාග්‍ර වෙච්ච සතිමත් වෙච්ච හිත ඒ සතිමත් වෙච්ච අරමුණම විමසා බලීමක් කරනවා නම් අනේ ඒ අවස්ථාවේ ඔන්න විරිය සම්බොජ්ජංගයත් වැඩෙනවා. මොදාර ඒ සොයා බැලීම කරන්න යම්සි වීරයක් අවශ්‍යයි. දැන් මෙතන තවත් දෙයක් අපිට ඕනනම් තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ලස්සන රූපයක් බලාගෙන ඉන්නකොට වීරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ ලස්සන රූපයේ තියෙන කාම බොහෝගී ගතිය නිසා, හිත ඇද බැඳ ගන්නා ගතිය නිසා, ආකර්ෂණීය ගතිය නිසා අපිට අමුතු වීරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නෙම නැහැ පැය ගාණක් එක දිහා බලාගෙන ඉඳලා. අපි හිතමු අපි චිත්‍රපටියක් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒකේ තියෙන රාග, ద్వේෂ, මෝහ වැඩෙන ස්වභාවය තුළ අපේ හිත සම්පූර්ණයෙන්ම මුලා වෙලා අපි ඒකට ලොල් වෙලා ඒ පෙන්වන දර්ශනයේ අතරමං වෙලා පැය ගණන් අපි ඉන්නවා. නමුත් දැන් මෙතන එහෙම එකක් ඇත්තෙම නැහැ. මෙතන මේ ආස්වාසයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම උදාසීන අරමුණක්. ප්‍රස්වාසයක් කියන්නේ සම්පූර්ණයෙන්ම උදාසීන අරමුණක්. අර වගේ හිත කෙලසන ගතියක් මේ අරමුණේ නැහැ. ඉතින් එහෙමනම් මේ නොකෙලසෙන අරමුණක් විමසා බලවීම සඳහා ඒ හිත නොකෙලසෙන අරමුණක උපේක්ෂා සහගත අරමුණක තියෙන තව තව සූක්ෂම පැති තේරුම් ගැනීම සඳහා අපේ පැත්තෙන් යොදන්න වෙනවා අලුතෙන් වීරයක්. ඒ අරමුණ පැත්තෙන් ඒ වීරය එන්නේ නැහැ. ඒ අරමුණ පැත්තෙන් අපේ හිත එතෙන්ට ඇදබැඳ තබා ගන්නේ මුලා කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි එහෙමනම් උනන්දුවෙන් උත්සාහයෙන් වීරයෙන් ඒ අරමුණ විමසා බැලීම සඳහා යම් ආරම්භයක් ගත යුතුයි. යම් උත්සාහයක් දැරිය යුතුයි. එතන තමයි මේ වීරිය වැඩෙන්නේ. මොකද මේක මේ බුදුබණක් අහලා විශ්වාසය දියුණු කරගෙන ශ්‍රද්ධාව දියුණු කරගෙන ඒ අපේ පැත්තෙන් දරන යොදන වීරිය තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක අපි උත්සාහේ වීරයෙන් කරනවා නම් අන්න එතන වීරිය සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරද්ධං හෝති විරියං අසල්ලීනං. ඒ කියන්නේ නොපසු බස්නා වීරයක්, වැනින්නේ නැති වීරයක්. දැන් එයා දිගට කරගෙන යනවා. ඉතින් මේක එක හුස්ම රැල්ලක් නෙමෙයි. හුස්ම රැල්ලේ 100,000 ගාණක් හොඳට බලමින් විමසමින් කරන්න අන්න මේ විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛු භාවේති. ඒ වීරිය සම්බොජ්ජංගය දැන් ක්‍රමානුකූලව වඩාගෙන යනවා. ඉතින් යම් දවසක මේ අන්දමින් කෙනෙක් දියුණු කරගෙන යනවා නම් විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුරෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. මේ භාවනාව තුළින් පරිපූර්ණත්වයකට පත්වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපිට තේරෙනවා භාවනාවක තියෙන වටිනකමක් ඉතින් අපිට තේරෙනවා. අපිට තේරෙනවා දැන් නිකන් ඔය බණ අහපු පමණින් මේක සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ යම් සූක්ෂම අරමුණක් තෝරගෙන අරමුණ විමසා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ දේශනා කරන හැම සම්බොජ්ජංගයක්ම පොඩ පොඩ ක්‍රමානුකූලව දිනු වෙන පටන් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධ විරියස්ස uppajjati පීති නිරාමිසා. දැන් මේ ඇරඹූ විරියක් ඇති තැනත්තාගේ හිතේ නිරාමිස ප්‍රීතියක් හටගන්නවා කියලා දේශනා කරනවා. දැන් අපිට සාමාන්‍යයෙන් චිත්‍රපටියක් බලනකොට, සින්දුවක් අහනකොට, හොඳ රසවත් ආහාරයක් ගන්නකොට, හොඳ සුව පහස් ස්පර්ශයක් ලබනකොට එතෙන්දෙත් සතුටක් එනවා. නමුත් ඒ ලබන සතුට ආමිස සතුටක්. ඒ ලබන සතුට ඉන්ද්‍රියයන් හරහා ලබන සතුටක්. ඒ ලබන සතුට හිතේ කෙලෙස් හරහා ලබන සතුටක්. හිත දූෂිත කරගනිමින් ලබන සතුටක්, හිත වර්ණ ගන්වමින් ලබන සතුටක් තමයි එතන තියෙන්නේ. කෙලෙසුන් හරහා ලබන සතුටක් එතන තියෙන්නේ. නමුත් මෙතන එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ, හිත නිකෙලස් වීම නිසා ලැබෙන සතුටක්. ඒක මේ ඇහෙන් රූප බලලා කනින් සද්ද අහලා එහෙම ගන්න සතුටක් නෙමෙයි. අර අපි දරපු ප්‍රයත්නය දැන් යම් පමණකට සාර්ථක වෙලා තියෙනවා. බොහොම සරල උපේක්ෂාසහගත අරමුණක සූක්ෂම පැති නුවණින් සූක්ෂම විමසා බලමින් කටයුතු කරනවා. ඒකේ විවිධ ලක්ෂණත් අපිට දැන් ටික ටික තේරෙනවා, පේනවා, දැනෙනවා. අන්න අපේ උත්සාහය ටිකක් සාර්ථක වෙන බව තේරෙනවා. ඉතින් අන්න එතකොට එනවා නිදාමස ප්‍රීතියක්. මොකද අරගෙන ගිය ලොකු ගැම්මක් තියෙනවා මෙතන. දරපු ලොකු ප්‍රයත්නයක් තියෙනවා. ඒ ප්‍රයත්නය තමයි දැන් මේ පොඩ්ඩක් සාර්ථක වෙලා තියෙන්නේ. අන්න මේ දරපු ප්‍රයත්නය තමන් යම් පමණකට ඒකේ සාර්ථකත්වය අත්දකිනකොට, ඒ අරමුණේ හොඳට හිත තව තව තහවුරු වෙනකොට, දැන් මේ තරම්ම දඟලන්න දෙයක් නැහැ, හොඳට හිතත් ඒ කටයුත්තේ නියැලෙනවා, අපිට තියෙන්නේ දිහා බලාගෙන ඉන්න. ඔන්න එතකොට හිත ඒ සමබර වෙනවත් එක්ක හිතේ ඇතිවෙන ප්‍රීතිය, ඒ ප්‍රමෝදය බුදුරජාන් වහන්සේ පීති සම්බොජ්ජංගේ වශයෙන් දේශනා කරනවා. යස්මින් සමයේ භික්කවේ බික්කුණෝ ආරද්ධ විරියස්ස උපජ්ජති පීති නිරාමිස. ඒ නිරාමිස ප්‍රීතියක් දැන් ඒ තැනත්තාගේ හිතේ හටගන්නවා. පීති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. එබන්දු ප්‍රීති සහගත ස්වභාවයක් පටන් ගැනෙනවා, නැත්නම් ආරම්භ වෙනවා. ඒක තමයි නැවත නැවත සිද්ධ වෙනකොට භවනා පරිපූර්ණෙන් ගච්ඡති කියලා. ඒ භවනාවක් තුලින්ම ඒ පීති සම්බොජ්ජංගය පොඩ පොඩ දියුණු වෙනවා, වැඩෙනවා, පරිපූර්ණත්වයට පත් වෙනවා. දැන් මේ විදිහට ඉස්සරහට යනකොට දැන් කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් යෝගාවචරයේ අත්දකින්නවා. යස්මින් සමයේ භික්කවේ බික්කුණෝ පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති පස්සද්ද සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. දැන් මේ ඊළඟ සම්බොජ්ජංගය පස්සද්ද කියන සම්බොජ්ජංගය වැඩෙන ආකාරය තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අති අර ටික ලස්සනට පෙළ ගැහිලා ආවා. හිත දැන් ප්‍රමෝදමත් වුණා, සතුටු වුණා. ඒ සතුටු සිත ප්‍රමෝදවත් වෙච්ච හිත සැහැල්ලුයි. ඒ එබඳු සැහැල්ලු සිතක් අත්දකින අත්විඳින කයත් දැන් ඔන්න සැහැල්ලුයි. එතකොට මේ කාය පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක් කියලා කියන ඒ කායික සැහැල්ලුව, කායික සුවය, මානසික සැහැල්ලුව, මානසික සුවය දැන් ඔන්න යෝගාවචරයේ අත්දකිනවා. දැන් එතකොට බැලුවාම බොහොම හිතවාදී පැත්තකින්, එහෙම නැත්නම් ඊටාම සුවවාදී සුබ මේ පැත්තකින් තමයි එහෙමනම් දැන් ඔන්න යෝගාවචරය අත්දැකීමක් ලබන්නේ. මේ ටික හොඳට පෙළ ගැහිලා එනවා, සම්බොජ්ජංගයන් ක්‍රමානුකූලව පෙළ ගැහිලා එනවා. එතකොට අන්න කය සැහැල්ලු වෙලා, මනස සැහැල්ලු වෙලා අන්න යෝගාවචරයේ පස්සන්දි සම්බොජ්ජංගයක් ආරම්භ කරනවා. ତොර මෙබඳු සැහැල්ලු වීමක් නැවත නැවත යෝගාවචරයේ අත්දකිනවා. හිතන්න ඊළඟ පරයන්ක භාවනාවේදීත් මේ ක්‍රමානුකූලව වැඩේ කරගෙන යනකොට යම් අවස්ථාවකදී මෙන්න මේ සැහැල්ලු වෙනවා. ඒ කායික මානසික සැහැල්ලුවක්. දැන් අර ඉස්සෙල්ලා වගේ කයේ දරතයක් මොකක්වත් නැහැ. කයේ කලින් තිබිච්ච වේදනාවන්, රිදුම් කැක්කුම් ඒ මොකක්වත් නැහැ. කාය බොහොම සැහැල්ලුයි. හිතත් බොහොම සැහැල්ලුයි. හිතත් තියෙනවද නැද්ද වගේ, කයක් තියෙනවද නැද්ද වගේ, ඒ තරමට හොඳට සැහැල්ලුවට වෙලා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ කය නිදාගෙන කියලා. නිදාගත්තාම එන සැහැල්ලුව නෙමෙයි මේ කතා කරන්නේ. හොඳට සතිය තියෙන්න ඕනේ මෙතෙන්දී. අරමුණ විමසා බලන්න ඕනේ. ඊළඟට ඒ සඳහා වීරය යෙදෙන්න ඕනේ. ඒවා හොඳට සමබර වෙලා තියෙන්න ඕනේ. කායි මේ මනසේ ප්‍රීතියක් තියෙන්න ඕනේ, ප්‍රමෝදයක් තියෙන්න ඕනේ. අන්න එතකොට මනස සැහැල්ලු වෙලා, එතකොට අන්න කය සැහැල්ලු වෙලා, අන්න එතකොට පස්සද්ධි සම්බොජ්ජංගය වඩන්න යෝගාවචරයේ පටන් ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ தত্ত্বය නැවත නැවත අත්දකින්න අත්දකින්න ඒ පස්සද්ධි සම්බොජ්ජංගෝ භික්ඛු භාවේති. ඒ කියන්නේ එයා తస్మిన్ సమయే బిక్కును ఆరద్ధో హోతి పస్సద్ది సంబోజ్జంగో తస్మిన్ సమయే బిక్కు భావేతి యా ఏ పస్సద్ది కియన సంబోజ్జంగయ టిక టిక వడా వర్ధనే కర్నో ఏకే కెల పెమినీమక్ పూర్ణత్వేట పరిపూర్ణత్వేట పత్వీమక్ భావనావతురిమ్ యమ్ దవసక సిద్ధ వెనో పస్సద్ది సంబోజ్జంగో తస్మిన్ సమయే బిక్కునో భావనా పారిపూరిం గచ్చతి ఏ భావనావతులిం పరిపూర్ణత్వేట పత్వెనో దన్ మే విధియట గిహిల్లా ఈట పస్సే දැන් මේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙන බව මේ පින්තුන්ට තේරෙනවා ඇති. මේ බොජ්ජංග ධර්ම හත වැඩෙන්නේ ක්‍රමානුකූලව. එකක් පස්සේ එකක්. හරිය නිකන් මල් මාලාවකට මල් අමුණගෙන යනවා වගේ තමයි මුලින් ඔන්න සති සම්බොජ්ජංගය හරියට සකස් වෙලා ආවා. ඒක ඔන්න ආරම්භෙනවා. ඊට පස්සේ ධම්මවිචේ පටන් ගන්නවා. ඒක ආරම්භෙනවා. ඊට පස්සේ ඒකට මේ ඒක පටන් ගන්න යාමත් එක්ක ඒකේ ආරම්භයත් එක්ක ඔන්න විරිය සම්බොජ්ජංගයට උදව් කරනවා. ඒක පරිපූර්ණත්වයට නැත්නම් ඒක වර්ධනය වෙනවත් එක්ක ප්‍රීතියක් හට ගන්නවා. ප්‍රීතිය හොඳට තහවුරුලා යනකොට ඔන්න පස්සද්ධියක් හට ගන්නවා. දැන් පස්සද්ධියෙන් පස්සේ තමයි ඊළඟට සමාධියක් දියුණු වෙලා එන්නේ. යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. සමාධි සම්බොජ්ජංගෝ తස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති. එතකොට මේ හිත සමාධි කරගන්න නම් අනිවාර්යෙන් මේ කායික සැහැල්ලුව මානසික සැහැල්ලුව කායික සුවය මානසික සුවය අත්‍යවශ්‍යයි. එහෙම නැතුව අපි දත්මිටි කාගෙන භවනා කරා කියලා මේ හිත අරවා ඉල්ලලා මේවා ඉල්ලලා භවනා කළා කියලා හිත සමාධිමත් වෙන්නේ නැහැ. හිත බොහොම සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් සොම්නසකින් මේ දේ හරියනවා කියන විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් කායික මානසික සැහැල්ලුවෙන් මේ දේ කටයුතු කරනවා නම් එතකොට කායික සැපයක් කායික සුවයක් මානසික සැපයක් මානසික සුවයක් ලැබෙන මට්ටමේදී තමයි හිත ඒකාග්‍ර වෙන්නේ. දැන් ඔක මේක තව විදිහට තේරුම් ගන්න පුළුවන්. දැන් අපේ හිත සමාධිමත් නොවි වෙන වෙන අරමුණු වල දුවන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් කල්පනා කරොත් අපිට තේරෙනවා මේ හිතටත් තුවමනයි යම් සතුටක්. හිතටත් තුවමනයි යම් කිසි සැපයක්. එතකොට ඒ සැපය ඇතුළත නැත්තම් ඒ සතුට ඇතුළත නැත්තම් යා එළියේ තියෙන අරමුණු වලින් ඒ සතුට හොයන්න සැප හොයන්න උත්සාහන්ත වෙනවා. අපි හිතමු අපේ ගෙදර සතුට තියෙනවද නැද්ද කියලා අපිටම හිතලා බලන්න පුළුවන්. අපි හිතමු අපේ ගෙදර එතරම් සතුටක් නැහැ. අමුදරුවෝ රණ්ඩු සරුවල් කරනවා, අහල පහල මිනිස්සුත් එක්කත් රණ්ඩු සරුවල් කරනවා, කන්න බොන්න දෙයක් ඇත්තෙත් නැහැ, අගහිඟකම් පිරීලා නැහැ, කිසිම පිළිවෙලක් ගයක් අතු ගාලා නැහැ, ගඳ ගහනවා. ඉතින් ඔය වගේ වාතාවරණයක් නම් ගෙදර තියෙන්නේ අපිට ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ, ගෙදර එන්න හිතෙන්නේ නැහැ. එක්කෝ ඉන්න යාළුවෙගේ ගෙදර යනවා, නැත්නම් වෙන තැබෑරුමකට යම්සි කෙනෙක් යනවා, එහෙම නැත්නම් තවත් වෙන වෙන තැන්වලට යනවා. මොකද මේ ගෙදර එන්න හිතෙන්නේ නැහැ, ගෙදර සැපක් නැහැ, ගෙදර සුවයක් නැහැ, මානසික සහනයක් නැහැ. ඉතින් එහෙමනම් හැබැයි ඒකේ අනිත් පැත්ත කෙනෙක් බැලුවොත් ගෙදර මානසික සහනයක් තියෙනවා නම් අපි හිතමු අඹදරුව බොහොම සතුටින් සැහැල්ලුවෙන් සාමයෙන් ගත කරනවා. දරුවනොත් හොඳට කටයුතු කරනවා, බොහොම කීකරුයි. බිරිඳ සාමියා වුණොත් අතර බොහොම විශ්වාසවන්තව කටයුතු කරනවා. ඊට පස්සේ යම්පමණක වත්කමක් තියෙනවා, තමන්ට යැපෙන්න දේවල් තියෙනවා, යම්පමණක ස්වයංපෝෂිත බවක් ගෙදර දැන් තියෙනවා, උවමනා කරන ටික ගෙදරට සම්පාදනය කරලා තියෙනවා. ඉතින් හරි සැහැල්ලුවකින් සොම්නසකින් මේ පවුල ඉන්නවා නම් ඉතින් එතකොට එළිය යන්න දෙයක් නැහැ. අපි තුමු ස්වාමියාට යාළුවන්ගේ ගෙවල් වලවත් තැබෑරුම් ගාන යන්නවත් උවමනා නැහැ. ස්වාමියාගේ හිතේ යන්න ගෙදරෙන්න හරි කැමැත්තක් තියෙනවා. බිරිඳගේ හිතේ ගෙදරෙන්න කැමැත්තක් තියෙනවා. දරුවන්ගේ හිතේ ගෙදරට එන්න හරි කැමැත්තක් තියෙනවා. මොකද තමන්ට ආරක්ෂාවක්, තමන්ට ආදරයක්, තමන්ව පිළිගැනීමක්, සතුටක් ඒ ගෙදර තුළ තියෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතත් අපේ ඇතුලේ සතුට නැත්තම් අපේ හිත පිටදුවනවා. අපේ ඇතුලේ සහනයක්, සුවයක්, සැපයක් නැත්තම් අපේ හිත ඒක හොයාගෙන පිටදුවනවා. නමුත් පොඩ පොඩ අපේ කය සැහැල්ලු වෙලා, කය ප්‍රීතිමත් වෙලා, හිත සැහැල්ලු වෙලා, හිත ප්‍රීතිමත් වෙලා, කායික සුවයක්, කායික සැපයක්, මානසික සුවයක්, මානසික සැපයක් අත්දකින්න අත්දකින්න හිතට දැන් වෙන වෙන තැන්වල දුවන්න උවමනාවක් නැහැ. මොකද ඇතුළතම සැප තියෙනවා, ඇතුළතම සෝයක් තියෙනවා, ඇතුළතම සහනශීලී ගතියක් තියෙනවා, ඇතුළතම සාමයක් තියෙනවා. එහෙමනම් ඔන්න දැන් හිත සමාධිමත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මින් සමයේ භික්කවේ භික්ඛුනෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. දැන් මේ සැහැල්ලු වෙච්ච කය සැපවත්, අන්නේ සැපවත් වෙච්ච මට්ටමේදී චිත්තං සමාධියති. හිත සමාධිමත් වෙනවා. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඒ සමාධි සම්බොජ්ජංගය දැන් එහෙමනම් ඒ භික්ෂුව ආරම්භ කරනවා. ඒ යෝගාවචරය ආරම්භ කරනවා. සමාධි සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛු භාවේති. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. දැන් එයා ටික ටික ඒ මට්ටම නැවත නැවත අත්දකිනවා. ඒ හොඳ එකලස් වීම, සමාධිමත් වීම නැවත නැවත අත්දකිනවා. උදෙත් අත්දැක්කා, හවසත් අත්දකිනවා, ඊළඟ දවසෙත් අත්දකිනවා. ඒතර මේ විදිහට ඒ සමාධිමත් භාවය එයා දැන් පොඩ පොඩ අත්දකිනවා. ඒක තව තව ප්‍රගුණ කරනවා. භාවනාව තුළින් පරිපූර්ණත්වයට පත් කර ගන්නවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා උපේක්ඛා සම්බොජ්ජංගය. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ සාර්ථකත්වයත් තමයි පෙන්눔 කරන්නේ. ආපු ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රායෝගිකව වඩපු භාවනාවක් තියෙනවා. ඒ ක්‍රමානුකූල පෙළ ගැස්මක් තියෙනවා. ටික ටික එකින් එක පඩියෙන් පඩිය නැගගෙන යනවා වගේ. ඒකට දැන් මේ හිත ක්‍රමානුකූලව වැඩිගෙන එනවා. දැන් ඊට පස්සේ දැන් සියල්ල සාර්ථකයි. දැන් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ හිත හොඳට සතිමත්. සතිමත් වෙච්ච අරමුණ ගැන හොඳට විමසනවා. ඒ තොරතුරු හොඳට තමන්ට පේනවා. ඒ සඳහා වීරය අඛණ්ඩව යෙදෙනවා. ඒක අමුතුවෙන් දැන් දඟලන්න දෙයක් නැහැ. හිත විසින් මේ කටයුත්ත හොඳට ක්‍රමානුකූලව කරගෙන යනවා. හිතේ සතුටක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා. හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් මුකුත් නොකර මේ වැඩේට වෙන්න ඉඩ හරිනවා. මොකද වැඩේ සාර්ථකයි. දැන් අපි ආයෙ අත දාන්න දෙයක් නැහැ. දැන් හොඳට කටයුත්ත සාර්ථකව ඒ පද්ධතිය විසින්ම කරගෙන යනවා. දැන් අපිට ආයෙ මැදිහත් වෙලා හිත එහෙ ගිහිල්ලාය, මෙහෙ ගිහිල්ලාය, මෙහෙ එහෙ ගිහිය හිත ආයෙගෙනලා තියන්න ඕනේ කියලා එහෙම දඟලන්න දෙයක් නැහැ. මොකද දැන් හිත විසින්ම මේ කටයුත්ත සාර්ථකව සුවසේ කරගෙන යන අවස්ථාව. මේ වෙලාවේ තමයි උපේක්ඛා සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්න. මොකද කරන්න දෙයක් නැහැ. මේ සිදුවෙන දෙයට වෙන්න ඉඩ හැරලා උපේක්ෂා සහගතව මධ්‍යස්තව ඒක දිහා බලන් ඉන්නයි තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති. මේ හොඳට සමාහිත වෙච්ච, සමාධිමත් වෙච්ච, අර විදිහට ඒ අනිකුත් අංග සකස් වෙච්ච හිත දිහා මෙදහත්ව බලාගෙන ඉන්නවා. මොකක්වත් නොකර බලාගෙන ඉන්නවා. අවදියෙන් බලාගෙන ඉන්නවා. හිත නින්දර වට ගන්නෙත් නැහැ. හොඳ අවදියෙන් යන දේ දිහා, වෙන දේ දිහා බලාගෙන ඉන්නවා. යස්මින් සමයේ භික්කවේ භික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඉතින් ඔන්න ඔය මට්ටමේදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උපේක්ඛා සම්බොජ්ජංගය එයා ආරම්භ කරනවා. දැන් ඒකට කරන්න දෙයක් නැහැ. දැන් පද්ධතිය හොඳට නිරවුල්ව නිදහසේ සතුටින් ක්‍රියාත්මක වෙනවා. ඒක දිහා එයා බලාගෙන ඉන්නවා. දැන් මේකට උදාහරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන්. අපි හිතමු අශ්ව කරත්තයක් තියෙනවා. මේ අශ්ව කරත්තේ අශ්වයෝ අපි හිතමු 4 දෙනෙක් ඉන්නවා. දැන් මේක පදවන රතාචාර්යෙකුත් ඉන්නවා. ඉතින් ඇතැම් වෙලාවක එක අශ්වයෙක් හයියෙන් දුවනවා. ඉතින් එතකොට එයාට සිද්ධ වෙනවා ඒ එයාව ඒ වේගය පොඩ්ඩක් බාල කරා. මොකද අනිත් අයත් එක්ක සම වේගයකින් ඕනේ මේ රතේ දුවන්න. තව එක්කෙනෙක් අපි හිතමු වෙනත් අශ්වයෙක් හයියෙන් දුවන්නේ නැහැ. එයා ටිකක් මන්දගාමීව දුවනවා. එතකොට අර රතාචාර්යට සිද්ධ වෙනවා ඒ ටිකක් අඩු වේගයකින් දුවන නැත්නම් හිමින් දුවන අශ්වයාට යම් සලකුණක් කළා පහරක් දීලා එයාව තව ටිකක් වේගය වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒතකොට හැමතිස්සෙම මේ රතාචාර්යට යම් කෙසේ වගකීමක් තියෙනවා. ඒ නිවරදි එල්ලේ ඔස්සේ, නිවරදි දිශාව ඔස්සේ, නිවරදි මාර්ගයේ සමාන වේගයකින් මේ අශ්වයන් හතර දෙනාම අරගෙන යන්න මේ රතාචාර්යට වගකීමක් තියෙනවා. එයාට විටින් විට ඒ සඳහා කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපි හිතමු යම් අවස්ථාවක දැන් මේ රතාචාර්යට තේරෙනවා මේ අශ්වය හතර දෙනාම නිවැරදි මාර්ගයේ නිවැරදි දිශාවට සමාන වේගයකින් ධාවනය වෙනවා. සමාන වේගයකින් දුවනවා. දැන් එතකොට මේ අවස්ථාවේදී රතාචාර්යයාට කරන්න මොකක්වත්ම නැහැ. එයාට තියෙන්නේ සාදුකං අජ්ජුපෙක්කිතා හෝති කියලා අර ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන වචනේ තියෙන්නේ. දැන් එයාට තියෙන්නේ බොහොම සුවසේ මේ සිදුවෙන ක්‍රියාවලිය දිහා මධ්‍යස්තව බලාගෙන ඉන්න. දැන් මේ එක ක්‍රියාවලියක් නෙමෙයි. ආශ්‍රය හතර දිනක් ඉන්නවා. ඒ හතර දිනාම සමාන වේගකින් දුවනවා. ඒ කාර්යය නිවැරදිව ඉෂ්ට වෙනවා. ඒ පද්ධතිය දිහා තමයි දැන් මෙයා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තමයි මෙතෙන්දිත් සතිය යාගේ කාර්යභාරය කරනවා, ධම්මවිචේ යාගේ කාර්යභාරය කරනවා, විරිය අඛණ්ඩව යෙදෙනවා, ප්‍රීතියක් සොම්නසක් ප්‍රමෝදයක් හිතේ බලපවත්වනවා, කායික මානසික සැහැල්ලුවක් දැනෙනවා, හිත හොඳට ඒකාග්‍ර වෙලා තියෙනවා. දැන් ඉතින් පද්ධතිය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ දිහා මෙදහත්ව බලාගෙන ඉන්නයි තියෙන්නේ. උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුරෝ භාවේති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති කියලා අන්තිමට මේ නැවත නැවත මේ தත්ත්වයේ යෝගාවචරයේ අත්දකින්නකොට ඒ සාර්ථකත්වයේ අත්දැකීමින් සාර්ථක මට්ටමේ හිත පවත්වන්න පුළුවන්කම යෝගාවචරයට ලැබෙන්න මේ උපේක්ඛා සම්බොජ්ජංගය දිනු වෙන්න පටන් ගන්නවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ සතියෙන් පටන්ගත් ගමන ක්‍රමානුකූලව ධම්මවිචයට, ධම්මවිචයෙන් වීරයට, වීරයෙන් ප්‍රීතියට, ප්‍රීතියෙන් පස්සද්ධියට, පස්සද්ධියෙන් සමාධියට, සමාධියෙන් උපේක්ෂාවට. මේ විදිහට එක්තරාන්දමක රේඛීය පෙළගැස්මක් පියවරෙන් පියවර යන ගමනක්, පියවරෙන් පියවර දියුණු වෙන ස්වභාවයක් මේ බොජ්ජංග 7 දකින්නට ලැබෙනවා. ඉතින් ඒක තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආනාපාන සති සූත්‍රයේ කායානුපස්සනාව තුළින් බොජ්ජංග ධර්ම දිනු වෙන ආකාරය සම්බන්ධයෙන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සඳහා පාදක වෙච්ච අරමුණ තමයි කායානුපස්සන අරමුණක්. ඒක තමයි හුස්ම රැල්ල. ඒක තමයි ආස්වාසේ ප්‍රස්වාසේ. ආස්වාසේ ප්‍රස්වාසේ ගැන තමයි යා විමසන්නේ. ඒ ගැන තමයි යා සතිමත් උනේ. ඒකට තමයි නැවත නැවත හිත යොදවන්නේ. ඒ තුලින් තමයි හිතේ සතුටක් පහළ වෙන්නේ. ඒ තුලින් තමයි හිත කය සැහැල්ලුවකටපත් වෙන්නේ. එතනම තමයි හිත එකඟ වෙලා තියෙන්නේ. ඒ එකඟ වෙච්ච පද්ධතිය දිහා තමයි යා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ. ඉතින් එතකොට මේ අන්දමින් අපිට මේ බොජ්ජංග ධර්ම වල වර්ධනය දැක ගන්න පුළුවන්. දැන් ටික ටික මේක වැඩෙනකොට ඇත්තටම මේ බොජ්ජංග ධර්ම වල ඇතම් ඒවා මුල් අවස්ථාවේදී වැඩියෙන් වැඩෙනවා. පස්සේ ඒවා පොඩ්ඩක් පසුගාමී වෙලා වෙනත් බොජ්ජංග ධර්ම වැඩියෙන් ඉස්සරහට එනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් මුල්ම මට්ටමේදී සති සම්බොජ්ජංගේ තමයි හොඳටම කුළු ගැන්විලා ඉන්නේ. ඊට පස්සේ තමයි ඔන්න ධම්මවිචේ පොඩ පොඩ ආරම්භ වෙලා වර්ධනය වේගන යන්නේ. තිය සඳහා අඛණ්ඩ වීරයක් යෙදෙනවා. ඊට පස්සේ ඔන්න ඒවා සාර්ථක වේගන යනකොට ඔන්න යම්සි ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙනවා. ඊට පස්සේ දැන් ඒ ටිකත් හොඳට කෙරීගෙන යනකොට ඔන්න කය සැහැල්ලුයි, හිත සැහැල්ලුයි. දැන් ලොකුවට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ සුඛිනෝ චිත්තං සමාධියති. දැන් හිත ඒකාග්‍ර වෙලා. දැන් අන්තිමට කරන්න දෙයක් ඇත්තෙම නැහැ, බලාගෙන ඉන්නවා. අන්තිමට ඒ බලාගෙන ඉන්න මට්ටම තවත් කුළු ගැන්විලා එනවා. අර හතරවෙනි කොටසේදී ඒ කියන්නේ පස්සම් භයං කාය සංඛාරං අස්ස සිසාමිද සික්ඛති, පස්සම් භයං කාය සංඛාරං පස්ස සිසාමිද සික්ඛති කියන වගේ මට්ටම් වලදී. එතෙන්දී ඇත්තටම හිත සංසිඳන මට්ටම. ඒ සඳහා තමයි හිත යොමු කරන්නේ. ඒ සඳහා තමයි අපි අනුග්‍රහයක් දක්වන්නේ. එතකොට ඉතින් ඇත්තටම උපේක්ෂා සම්බොජ්ජංගයට පස්සද්ධියට තමයි මූලිකත්වයේ ලැබෙන්නේ. අන්න ඒ වගේ මේ මුළු ක්‍රියාදාමයේදී මේ බොජ්ජංග ධර්ම 7 ක්‍රමානුකූලවත් වැඩෙනවා. ඒ වගේමයි ඇතැම් වෙලාවට ඒ බොජ්ජංග ධර්ම උස් පහත් වීමක්, අඩු වැඩි වීමක් සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් පින්වත්නි, අපි මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපි දිනු කරගෙන යන ආනාපාන සති භාවනාවත් නිවරදිව වඩා ගන්න, නිවරදිව දිනු කර ගන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙනු සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් පින්වත්නි, අද දවසේත් අපේ ධර්මදේශනාවකට අහුම්කන් දුන්නා. මේ තුලින් යම්කිසි කෙනෙකුට ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා නම්, එහෙම නැත්නම් තමන්ගේ කමඨහන් පිරිසුදු කිරීමේ උමනාවක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
කරන්න. දැන් අන්මියුට් කරන්න පුළුවන් මයික් එක. රණි මෑණියන්ට මැසේජ් එකක් ඇවිල්ලා ඇති.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මම ප්‍රශ්නයක් අහන්න, ප්‍රශ්න දෙකක් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ආශ්‍රයෙන්.
ඔව්.
දැන් ඔබ වහන්සේ පැහැදිලි කළා ධම්මවිචේ සම්බොච්චංගයේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඇසුරෙන් කොහොමද දියුණු කරගන්නේ කියලා. දැන් මම කරන්නේ පිම්බීම හැකිරීම. ඒ වගේම තවත් මෙතන මට හිතෙනවා හුඟක් පරිණත යෝගීන් ඉන්නවා. ඒ අයට මෙන්න මටත් මේ හුඟක් වෙලාවට ආරම්භයේදීම ඒ නිමිත්ත නැතුව යනවා. නිමිත්ත කියන්නේ කර්මස්ථාන පිම්බීම හැකිරීම දැනීම. එතකොට ස්වාමීන් වහන්සේ ඊළඟට ශරීරයේ දැනීම හෝ ධාතු මනසිකාරය වගේ දෙයක් කෙනකොට අන්න ඒවත් ධම්මවිචය සම්බොජ්ජංගය දියුණු කරගන්න ඒවා එකිනෙක පිළිබඳ විමසීම හරි නේද කියලා. ඒකම ඒක පොදුවේ කිව්වටින් ඒ වෙලාවට දැනෙන්නේ කුමක්ද අන්නේ දෙය පිළිබඳව මේ විග්‍රහ කරන විමසිල්ලිප මත සිටීම හරි නේද කියන එක මගේ පළවෙනි ප්‍රශ්නය.
හොඳයි, අපි ඒකට උත්තර දීලා යමු. ඒ ආපු ප්‍රශ්නේ නිවැරදියි කියන්න පුළුවන්. ඒක ඒ කියන්නේ දැන් අපි ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලියෙන් පටන් ගත්තත්, පිම්බීම හැකිලිම ක්‍රියාවලියෙන් පටන් ගත්තත්, නැත්නම් ධාතු ලක්ෂණ බලන්න කියලා පටන් ගත්තත්, ඒ හැම මට්ටමකදීම දිනු වෙන්නේ ධම්මවිචය කියලා කියන්න පුළුවන්. මුලින් අපි හොඳට සතිය පිහිටව ගත්තා. ඊට පස්සේ අපි අරමුණ විමසලා බලනවා. එතන පිම්බීම හැකිලිම නම් අපි පාවිච්චි කරන්නේ. ඒතර පිම්බීමක් හැකිලිමක් මුලදී යොදාගත්තේ සතිය දිනු කරගන්න. දැන් එයා හිත එහෙම හෙදුවන්නේ නැහැ. එයා වර්තමාන කාලයේම මේ පැමිණෙන පිම්බීමක් දිහා බලනවා. පැමිණෙන හැකිලීමක් දිහා බලනවා. ඒතර ඒකම පාදක කරගෙන අපි සතිය දිනු කරගත්තා. ඊට පස්සේ ආශ්‍රයි එකතකින් කියනවා නම් ඒ පිම්බීම දිහා හොඳට මධ්‍යස්තව බලන්න. සුපරීක්ෂාකාරීව බලන්න. හැකිලීම දිහා හොඳට සුපරීක්ෂාකාරීව බලන්න. ඉතින් එතකොට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ මේ පිම්බීමේ තියෙන විවිධ ගති ලක්ෂණ තේරුම් ගන්න. පිම්බීමේ මුල ස්වභාවය, පිම්බීමේ මැද ස්වභාවය, පිම්බීමේ අග ස්වභාවය, හැකිලිම පටන් ගන්න කලින් තියෙන කුඩා මේ හිඩසක්, හැකිලිමේ මුල ස්වභාවය, මැද ස්වභාවය, අග ස්වභාවය, ඊළඟ පිම්බීම පටන් ගන්න කලින් තියෙන හිඩසක්, ඊට පස්සේ අපි හිතමු පිම්බීමක් කියන එකක් අපි සාමාන්‍යයෙන් සම්මුති වශයෙන් කියාගෙන හිටියට මෙතන තියෙන්නේ ඔන්න චලන රාශියක් කියලා ඔන්න තේරෙනවා. එහෙම නැත්නම් පිම්බීමේදී අපි තුන් නිකන් උණුසුමක් දැනෙනවා, හැකිලීමේදී සිසිලසක් දැනෙනවා, පිම්බීමේදී නිකන් තදගති රාශියක් දැනෙනවා, හැකිලීමේදී බුරුල් වීම රාශියක් දැනෙනවා. මේ වගේ අර තමන්ට දැනෙන ඒ තව තව සියුම් ගති ලක්ෂණ දැනෙනවා කියලා කියන්නේ, ඒ උත්සාහයෙන් බලනවා කියලා කියන්නේ, එතන තියෙනවා ධම්ම විචයක්, එතන තියෙනවා වීරයක්. හොඳයි
ස්වාමීන් වහන්සේ, මම කිව්වේ දැන් ඒක අපි බොහෝ දිනකට පිම්බීම හැකිලීම හෝ ආනාපානේ නොදැනෙනවානේ මුලදීම. එතකොට ඊළඟට දැනෙන්නේ කුමක්ද? අන්න ඒක ධම්මවිචයෙන් විමසා බැලීම සුදුසුයි කියන එකයි මම නේද කියලා මම අහන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්, එහෙම කියන්න පුළුවන්. ඔව්.
මේ සිතුවිලි බලනකොටත් ඒ සිතුවිලි විග්‍රහ කර බැලීම ධම්මවිචයේ කොටසක් නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. එතෙන්ට ආවේ නැහැ. මොකද අද අපි කායानुපස්සනාව ගැන කතා කරපු හින්දා අපි ඉදිරියේදී ඒ කොටස ගැන චිත්තානුපස්සනාවෙන් කොහොමද බොජ්ජංග දියුණු වෙන්නේ කියලා සාකච්ඡා කරද්දී අපි ටිකක් සාකච්ඡා කරනවා.
එහෙමයි. දෙවන ප්‍රශ්නේ තමයි දැන් අපි භාවනා කරන අවස්ථාවේ අපි දන්න දේවල්, අහපු දේවල් කිසිම දෙයක් හිතට නොඑන්නනේ අපි වැඩ කරන්නේ. භාවනාවෙන් ඊට ගියාම සාමාන්‍යයෙන් ඒ භාවනාවට අදාළව ධර්මයේ කියවනකොට ඒක කොහොමද අපි භාවනාවට අදාළ වෙන්නේ? භාවනාවෙන් ඉගෙනගත්ත දේ මේකට අදාළ වෙන්නේ කොහොමද?
යනාදී විමසීම ධම්මවිජේම කොටසක් නේද ස්වාමීන් වහන්සේ? කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. දැන් ඇත්තටම මෙතෙන්දී අපි කතා කළේ ආනාපාන සතිය තුලින් කොහොමද ධම්මවිචය දිනු වෙන්නේ කියලා. හැබැයි ධම්මවිචය දිනු වෙන්න තව ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි අහපු ධර්මය දිහා ධර්ම දේශනාවක් ගැන ඒ අදාරපු අහගත්තු කරුණු තව ටිකක් නුවණින් විමර්ශනය කරලා බලනවා. හොඳට තර්කානුකූලව හිතලා බලනවා. එතරම් ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනවා.
එතකොට මේ දෙක අන්‍යෝන්‍යව එකිනෙකට
උදව් කරනවා. උදව් කරනවා අනිවාර්යයෙන්ම. ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන එක ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. දැන් අපි ඇත්තටම මේ ආනාපාන සතියට මූලිකත්වයේ දීලා තමයි ධම්මවිචේ වැඩෙන ආකාරය දේශනා කළේ. නමුත් ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩා ගන්න තවත් ක්‍රම තියෙනවා. දැන් ඊට ඒ ඒ විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් සති සම්බොජ්ජංගේ වඩා ගන්න ඉතින් ආනාපානෙ විතරක් නෙමෙයිනේ. ඒකෙදි ඔන්න සක්මනේදී සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊට පස්සේ එදිනදා කටයුතුත් අපි හොඳට සිහියෙන් කරද්දී එතනදිත් සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ විදිහට මේක පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ මේ බොජ්ජංග ධර්ම හත දිනු කරගැනීමේ හැකියාව තියෙනවා.
හොඳයි. මේ ඔබහන්සේ අර මගේ ප්‍රශ්නයට උත්තරේකුත් දෙයිද කියලා
මම අහන්න ඕනේ. ඔව් මට ඒක බලන්න බැරි වුණා ආරාණි මෑණියෝ. මම අනිත් දවසේ බලන්න.
හොඳයි. ඔබහන්සේගේ පාද නමස්කාර කරමින් මම අවසර ගන්නවා.
හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
හරි.
ඊළඟ දහම් ගැටලුව වන්දිචි මහතාට ඉදිරිපත් කරන්න
ඕනේ. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් ඊයේ පොය දිනේදී ධර්මානුශාසනාවකදී ඒ කියන්නේ දේශනා වුණා ඔය එක එක සිද්ධාති ගොඩක් තියෙනවා කියලා. දැන් අපි භාවනාව වඩාගෙන ගියාට දැන් අපිට බොජ්ජංග වෙන්වෙන් වශයෙන් ඒ සිත් අවබෝධ වුණා දැක්කා. නමුත් තව ගොඩාක් කුඩා කුඩා ක්‍රමවලට විස්තර කරලා පැහැදිලි කිරීම වගේක් කරා. නමුත් ඒ සිත අවබෝධ විය යුතුයි වගේ අදහසක් තමයි ධර්මදේශනාවේ පැහැදිලි
වුණේ.
ඒක ස්වාමීන් වහන්සේ ඒක අපේ අඩුපාඩුවක්. එතකොට අපි ඒක දැකලා නැතිව
මට මෙහෙම කියන්න පුළුවන් අපිට පහළ නොවෙච්ච සිත් බලන්න අවශ්‍ය නැහැ. දැන් ඔය ගැන හොඳ සංවාදයක් බුදුරජාණන් වහන්සේ කරනවා මාළුන්කේ පුත්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක. මාළුන්කේ පුත්‍ර සූත්‍රයේදී පංචම නිකායේ තියෙන මාළුන්කේ පුත්‍ර සූත්‍රයක් එනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඔය මාර්ගය හරි ලස්සනට ඒ සැක දුරු කළා කලයුත්තේ මෙන්න මේකයි කියලා අපිට හරියටම පාරට දානවා. හරි අපි කියන්නේ ට්‍රැක් එකට දානවා කියලා. අන්න ඒ වගේ නොයෙකුත් පාරවල් තියෙද්දී නොයෙකුත් අවුල් සහගත ස්වභාවයන් තියෙද්දී ඒ අවශ්‍ය ටික මෙන්න මේකයි මෙන්න මේ ටික කරපල්ලා කියලා මේ මාළුන්කේ පුත්‍ර ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකක් තමයි දැන් අපිට හිතන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් හිතන්න අපි දැකපු නැති ඒ වගේමයි දැන් දකින්නෙත් නැති ඉදිරියට දකින්න ඕමනාවකුත් නැති දකින්න ඕමනාවක් මේ දකින්න හම්බ වෙන්නෙත් නැති එබන්දු අරමුණක් තුලින් අපිට කෙලෙස් උපදිනවද? බන්දිදිය මහත්තයාගේ අදහස මොකද්ද?
ඔව් නේද අපිට එහෙම අවශ්‍ය නැහැ දැන් ඕවා ගැන වෙලා තියෙන ඔය සිත් හොයන්න ගියෝතින් එතන තමයි ප්‍රශ්නේ.
ඔව් ඒක තමයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ මාළුන්කේ පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ අරක. ඒතර බන්දිදිය මහත්තයාගෙන් නම් ඇහුවේ මොකද දෙන උත්තරේ?
ඔව් ඒ අවශ්‍යතාවයක් නැහැ
නේද? අවශ්‍ය නැහැ.
දැන් කෙලෙස් නැතුව අනිශ්චිත ස්වභාවයේ ඉන්නවනම් තව මොනවටද එකට වදයක් දෙන්නේ?
ඔව් ඒ කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ අතීතයේ දැක්කෙත් නැති දැන් දකින්නෙත් නැති අනාගතයේ දකින්න උමනාවක් තමන්ගේ හිතේ ඇති වෙලත් නැති අනාගතයේ දකින්න වෙන්නෙත් නැති ඒ බඳු රූප අරමුණක් නිසා අපිට කරදරයක් නැහැ අපිට දුකක් පහළ වෙන්නේ නැහැ අපේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ ඉතින් ওই විදිහටම කියනවා සද්ද ගැන ওই විදිහටම රස ගැන ඊළඟට ස්පර්ශ ගැන ඊළඟට මනසට එන සිතුවිලි ගැන ඉතින් ওই විදිහටම ඔක්කොම දේශනා කළා. මේ බුදුරජාන් වහන්සේ පාර පැහැදිලි කරලා දෙනවා. අනවශ්‍ය විදිහට මේ කෝටියක් තියෙන මේ ලෝකේ තියෙන තරම් දේවල් කරන්න අවශ්‍ය නැහැ. පොතේ තියෙන තරම් දේවල් ඔක්කොම කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ තමන් අත්දකින්න දේ තේරුම් ගන්න. තමන්ට අත්දකින්න ලැබෙන දේ තුලින් තමයි ඔන්න මේ ක්ලේශයක් පහළ වෙන්නේ. අපි අතීතයේ අත්දැකලා තියුණා නම් යමක් ඒක තුලින් ඔන්න ක්ලේශයක් පහළ වෙන්න පුළුවන්. ඒක ආයෙ මතක් කරගෙන ආයෙ ඔන්න එතනින් සැපත් දුකක් ක්ලේශයක් කෙලසීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොහොතේ අත්දකින්න දෙයක් තුලින් මේ මොහොතේ මට යමක් ඇහෙනවා මේ මොහොතේ මට යමක් පේනවා ඒ තුලින් මම ඒක හරියට මේ ආවරණය කරගත්තේ නැත්නම් ඒ නිවැරදිව මගේ ඉන්ද්‍රයන් පවත්වා ගත්තේ නැත්නම් ඒ තුලින් මගේ හිත කෙලසෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ හිතේ ආසාවක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවලු ඒක මම බලන්න ඕනා කියලා එහම ආසාවක් තියෙනවා. ඒතර ඒක ගැන පරිකල්පනා කරමින් හිතේ බලාපොරොත්තු තබා ගනිමින් එතනුත් හිත කෙලසෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ. ඒතර අපි මේ අපිට ඒ අත්දැකීම පාදක කරගෙන තමයි එහෙමනම් අපේ හිතට දුකක් ඇති වෙන්නේ, අපේ හිත කෙලෙසෙන්නේ. ඉතින් අන්න ඒ කෙලෙසෙන අරමුණු පරාසය පමණක්, තමන් අත්දකපු අත්දකින පරාසය පමණක් තමයි විපස්සනාවට බඳුන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ මාළුන්ගේ පුත්තු සාමින් වහන්සේට ඒ දහසකුත් එකක් නාන ප්‍රකාරයේ අනිකුත් දේවල් අයින් කළා දාලා මෙන්න මේ කොටස විතරයි කරන්න තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා සමහරලාට පොත්පත්වල මේ සිත් මෙච්චර ගාණක් තියෙනවා, අර සිත් මෙච්චර ගාණක් තියෙනවා, මෙච්චර චෛසික මෙච්චර තියෙනවා, මේවා මෙහෙම එනවා මෙහෙම එනවා කියලා ඉතින් පුදුම විදිහට ඕවා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම විපස්සනාවට නැංවිය යුතුයි කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒකයින වැරදි අර්ථකථනයක්. බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා මෙන්න මේ කොටස අත්දකින්න කොටස, අත්විඳපු කොටස, එතනින් තමයි දුකක් ඇති වෙනව නම් දුකක් ඇති වෙන්නේ, එතන තමයි අපි විපස්සනාවක් කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මහාසී සයාඩෝ සාමින් වහන්සේත් ඒ උන්වහන්සේගේ ඊටාම වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කරලා තිනවා විපස්සනා ණය ප්‍රකරණේ කියලා. එතෙන්දිත් ඔය මාළුන්ගේ පුත්තු සාමින් වහන්සේත් එක්කේ බුදුරජාන් වහන්සේ කරන සංවාදය හොඳට විදහා පෙන්වලා තිනවා. හොඳයි. 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 දේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටළුවේ එඩ්වඩ් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දේරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ මේ
හොඳයි.
ස්වාමීන් වහන්සේ මේ කරන මේ කාර්යය මේ කාලය ශ්‍රමය වැය කරගෙන අපි වෙනුවෙන් කරන කාර්යය. ස්වාමීන් වහන්සේ මේ අර ආනාපාන සති සූත්‍රයේ කායානුපස්සනාව වේදනානුපස්සනාව දේශනා කරනකොට ඉතින්දී කියන්නේ නැහැ මේ මුට්ට සති තියෙන කෙනාට ඒ ටික කියන්නේ නැහැ කියලා. එතකොට මුලදීම දේශනාවේ ඒක කියන්නේ නැතුව චිත්තානුපස්සනාව පටන් ගන්නකොට මේ ආනාපාන සතිය මුට්ට සති තියෙන කෙනෙකුට කියන්නේ නැහැ කියන එක කියන්න විශේෂ අපි ධර්මයේ ඒ කියන්නේ භාවනාව කරගෙන යන කෙනෙක් විදියට දැන් කායानुපස්සනාවේදී අපි විදර්ශනාව ඒ අර දැන් ස්පර්ශ නිරෝධයක් වගේ තැනකට අපි එන්න ඕනද, එහෙම නැත්නම් වේදනානුපස්සනාවේදී එහෙම එන්න ඕනේ නැද්ද, චිත්තානුපස්සනාවේදී විතරක් අපි ඒ විදර්ශනාව සිත ගැන බලනකොට විතරක් ඒ සතිය වවත්තන්න ඕනද කියන වගේ ගැටලුවක් මගේ හිතේ තියෙන අවස්ථාවෙන් වහන්සේ එහෙම කියන විශේෂ බුදුරජාණන් වහන්සේ එතෙන්දී එක මේ චිත්තානුපස්සනාවේදී මුට්ට සතියක් ගැන කතා කරන්න විශේෂ හේතුවක් තියෙනවා කියලා පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං සර්.
ඔව් හොඳයි. ඒක තමයි ඇත්තටම දැන් මුට්ටස් දැන් අපි මහත්ය කියන කොටස ගත්තොත් මෙන්න මෙතන තමයි ඒක සඳහන් වෙන්නේ. දැන් මේ චිත්තානුපස්සනා මේ කියන්නේ යස්මින් සමේ බික්කවේ බික්කෝ චිත්ත පරිසංවේදී අසසි සාමිති සික්කති කියලා දැන් මේ චිත්තානුපස්සනාව විස්තර කරනවා. ඊළඟට අභිප්‍රමෝදයං චිත්තං සමාදාහං චිත්තං විමෝචයං චිත්තං මේ විදිහට මේ චිත්තානුපස්සනා කොටස විග්‍රහ කරලා එතෙන්දි කියනවා නාහං බික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. තස්මාතිහ බික්කවේ චitte චිත්තානුපස්සී තස්මින් සමේ බික්කෝ විහෙරති. මේ විදිහට විස්තර කරනවා. ඉතින් ඒකයි මමත් මේ කොටස විස්තර කරද්දී මතක් කළේ අපි චිත්තානුපස්සනාවක් වඩන්න එකපාරටම උත්සාහවත් වෙලා ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි තුල තාම සතියක් දිනු වෙලා නැහැ. කොහොමද මේ සතිය දිනු කරන්න කියලා අපිටම කිසිම අත්දැකීමක් නැහැ. ඊළඟට සතිමත් බව දිනු කරද්දී අපි මොන අන්දමින්ද අපේ හිත හැසිරවිය යුත්තේ? අරමුණක් කියලා කියන්නේ මොකද්ද? අරමුණෙන් අරමුණ දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? අරමුණ දිහා අපි බැලිය යුතු දෘෂ්ටි කෝණය මොකද්ද කියලා අන්න ඒ පරතෝ බැල්ම අනුන්ගේ දෙයක් දිහා වගේ බලනවා, ඒ බලන බැල්ම කියන අපිට අත්දැකීමක් නැත්තම් ඒ කියන්නේ තාම චිත්තානුපසනාවට අනේකේ තේරුමක් නැහැ. ඊළඟට මේ එන අරමුණ දිහත් සූක්ෂමව බලන්න පුළුවන් ගතියක් තාම අපිට තුල දිනුලා නැත්තම්. කියන අරමුණ අපිට හඳුන ගන්න තාම තේරෙන්නේ නැහැ. මේක අහවල් අරමුණේ කියලා තේරෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් ඒත් ගිහිල්ලා වැඩක් නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ නිකන් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. මේ දියුණු නැති සතියක්. ඒ වගේමයි තාම වඩා වර්ධනය කරගත්ත නැති සම්පජඤ්ඤයක් තියෙන මට්ටමකදී තේරුමක් නැහැ කියලා චිත්තානුපස්සනාව ගන්න එක. හැබැයි ඉතින් ක්‍රමානුකූලව කෙනෙක් කායානුපස්සනාව වඩමින් ඉන්නකොට ඔන්න ඉබේටම වගේ වේදනානුපස්සනාවට යැවෙනවා. ඒකෙත් සමහරාලාට කාලය ගත කරනකොට ඔන්න දන්නේම නැහැ චිත්තානුපස්සනාවට ගිහිල්ලා. අන්න එතන හරි ලස්සන නැත්තම් හරි ක්‍රමානුකූල ස්වාභාවික වර්ධනයක් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට අපි අර බණ අහලා තියෙද්දි පොත් බලලා තියෙද්දි මේක තමයි ඊළඟ පියවර කියලා දන්නකොට අපි හරි හරි ඌමනාවක් තියෙන ඊළඟ පියවරට ඉක්මනට යන්න. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි මේ දැන් කරන වැඩේ දැන් වඩන භාවනා හොඳට උද්‍යෝගයෙන් පිළිවෙලට ඒක වැඩෙන්න කාලය අරගෙන වඩන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ක්‍රමානුකූලව මේ කටයුත්ත කෙරුණා නම් ඊළඟ පියවරට යනවා කියන එක ධර්මතාවක්. ආයි අපි හිතුවත් නැතත් ඊළඟ පියවරට අපි යොමු වෙනවා. ඒක තමයි ධර්මයේ තියෙන ඕපනායක ගුණය. අපි ඊළඟට එකගෙන යනවා ඊළඟ කොටසට. ඒක දිනු කරගෙන යනකොට ඊට පස්සේ තියෙන කොටසට අපි එකගෙන යනවා. ඕපනායක ගුණය. යන්නේ වගේ තමයි. දැන් කායानुපස්සනාවෙන් අපි මේ අවශ්‍ය කරන මේ මූනික කුසලතාවයන් දිනු කරගෙන යනකොට වේදනानुපස්සනාවකුත් තරහා ගියා නම් ඒකනොත් යම් පමණකට මේ කුසලතාවයන් දිනුනා එනකොට ඊට පස්සේ පුළුවන් වෙනවා ඔන්න චිත්තानुපස්සනාවට පිවිසෙන්න. මෙතෙන්දී ඇත්තටම දැන් කය දිහා හිතින් බලනවා කියන එක එකාතකින් එච්චර අමාරු නෑ. හිතන්න කයට හුස්ම ගන්න ඉඩ දීලා ඒ ගැන දැනුවත් වෙනවා. නැත්නම් කයට ඇවිදින්න ඉඩ දීලා ඒ ගැන දැනුවත් වෙනවා. කයේ යම්සි වේදනාවන් පහළ වෙලා තියෙනවා ඒක ගැන අපි හිතින් දැනුවත් වෙනවා. ඉතින් බැලුවාම එච්චරම අමාරු නෑ. හැබැයි හිතේ පහළ වෙන සිතුවිලි ගැන හිතින්ම ඕනේ දැනුවත් වෙන්න. ඉතින් ඒ අවස්ථාවේදී තියෙනවා පොඩි සූක්ෂම ගතියක්. අපිට බොහොම යහුසුලුව ඒ පහළ වෙන විවිධ සිතුවිලි දිහා පැත්තෙන් ඉඳගෙන බාහිරව බලනවා වගේ වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන්කමක් තාම අපි තුල ගොඩ නැගිලා නැත්තම් මේ කටයුත්ත කරන්න අමාරුයි. අනිත් එක තමයි දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වගේ ක්‍රියාවලියක් අපිව මුලා කරන්නේ නැහැ. දැන් ඒක චිත්‍රපටියක් බලනවා වගේ සින්දුවක් අහනවා වගේ වැඩක් නෙමෙයි. මේ ක්‍රියාවලිය බොහොම උපේක්ෂා සහගත අරමුණක්. ඒක දිහා අපි වීරයෙන් ඕනේ බලන්න, ඌමනාවෙන් ඕනේ බලන්න. නැත්තම් අපේ හිත වෙන කොහෙදෝ දුවනවා. අපි මේ වීරයෙන් ඌමනාවෙන් සතියෙන් සම්පජඤ්ඤයෙන් ඒ අරමුණ දිහා බැලුවොත් ඉතින් යන්න පුළුවන්. නමුත් හිතේ එන අරමුණු එහෙම නෙමෙයි. ඒවැවිලා හරිම මුලා කරන සුළුයි. ඒවැවිලා සමහරට සරාගී සිතුවිලි. සමහරට හිතේ යන කේන්තියක්. ඉතින් මේවා දිහා අපි බලාගෙන ඉන්නකොට අපි ගාව තියෙන සතිය දුර්වල නම් අපිට මේක හඳුනගන්න නිවැරදිව බැරි නම් අපි දන්නේම නැතුව ඒකට ඇදිලා යනවා. අපි දන්නේම නැතුව ඒකට උල්පන්දන් දෙන්න පටන් ගන්නවා. අන්තිමට අපි ගාව තිබිච්ච අර සතිමත් පදනම බිඳ වැටිලා ඒක බොඳ වෙලා ගිහිල්ලා ඒක දියාරු වෙලා ගිහිල්ලා අන්තිමට අපි ප්‍රපංචයක පැටලෙනවා. ඉතින් අන්නේ අවදානම තමයි තියෙන්නේ. ඉතින් ඒ අවදානමක් නැහැ නිවැරදිව යම්ස කෙනෙක් කායනුපස්සනාවකින් වේදනානුපස්සනාවකින් ඒ අවශ්‍ය කරන කුසලතාවයේ දියුණු කරගෙන ඊට පස්සේ චිත්තානුපස්සනාවට යනවා නම් ඒක ස්වාභාවිකව ලස්සනට යට කරගෙන යන්න හැකියාව ලැබෙනවා. එතකොට යාට සරාගී හිතක් කියන එක සරාගී හිතක් පමණයි. නැත්තම් නෛෂ්ක්‍රම්‍ය හිතක් කියන එක යාට නෛෂ්ක්‍රම්‍ය සිතක් පමණයි. ද්වේෂ සහගත හිතක් කියන එක යාට ද්වේෂ සහගත හිතක් පමණයි. මෛත්‍රී සහගත හිතක් කියන එක යාට මෛත්‍රී සහගත හිතක් පමණයි. යා මෛත්‍රිය වර්ධනය කිරීමක්වත් නෛෂ්ක්‍රම්‍ය වර්ධනය කිරීමක්වත් එහෙම කරන්න යන්නේ නැහැ දැන්. ඒ වගේමයි ද්වේෂය හෙලා දැකීමක්වත් රාගය හෙලා දැකීමක්වත් එහෙම කරන්න යන්නෙත් නැහැ. මේ වෙවිලා හුදෙක් ඇති වෙලා නැති වෙලා යන සංස්කාර ධර්මයන් කියන පදනමේ ඉඳලා තමයි එයා දැන් බලන්නේ. ඉතින් එතන තියෙනවා බොහොම ගැඹුරු දෘෂ්ටි කෝණයක් එතන තියෙනවා. හොඳයි.
හරි. ඒ ඇත්තටම දැන්
ඒක තමයි මටත් හිතුනේ. දැන් ඇත්තනම් මේ දැන් රහතන් වහන්සේලා තුල උනත් සෑහෙන පිරිසක් ඉඳලා තියෙනවා මේ ධ්‍යාන නැතුව. උන්වහන්සේට ධ්‍යාන විශේෂයෙන් නැහැ. පුබ්බේ නිවාසානුස්සතියක් ඒව මොකක්වත් නැහැ. චුතුපපාත ඥානයක් මොකක්වත් නැහැ. හැබැයි රහත් වෙලා. ඉතින් ඔය ගැන ප්‍රශ්නත් නගලා තිනවා. කියන්නේ සුසීම කියන සාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. සාමීනි මේ භාගතුන් වහන්සේ ගාව මේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා තමන්ගේ අරහත්ත්වය ප්‍රකාශ කළා. හැබැයි ඉතින් උන්වහන්සේලාට පුබ්බේ නිවාසානුස්සතියක් ඇත්තෙත් නැහැ. ඊළඟට අභිඥා ඇත්තෙත් නැහැ. චුතුපපාත ඥානයක් ඇත්තෙත් නැහැ. ඒ ධ්‍යාන උපයෝගී කරගෙන ගන්න ඒ අභිඥා මට්ටම් ඒ මොකක්වත් නැහැ. ඉතින් මේක වෙන්න පුළුවන්ද? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුලින්ම ධම්මට්ටිති ඥානයක් එනවා. ඊට පස්සේ විපස්සනා ඥානයක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට අර විපස්සනාව දියුණු කරගෙන යනකොට අරවා ඇවිල්ලා නිකන් අතුරුඵල. ඒවා ආවත් එකයි නාවත් එකයි යා හැකි යන්න පුළුවන් නිවරදී ප්‍රඥාව මූලික කරගත්ත මාර්ගයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ධ්‍යාන තිබිය යුතුමයි, ඒවත් අනිවාර්යෙන් විපස්සනා කළ යුතුමයි කියලා එහෙම ඉතින් දේශනාවක් නැහැ. මේ ධ්‍යාන වඩලා ධ්‍යාන විපස්සනා කරලා යන මාර්ගයකුත් තියෙනවා. ධ්‍යාන වඩන්නේ නැතිව කෙලින්ම විපස්සනාව හරහා සතිපට්ඨානය දිනු කරගෙන යන මාර්ගයකුත් තියෙනවා. ඉතින් ඔය වගේ එක මාර්ගයක් කියලා නෙමෙයි, මාර්ග රැසක් තියෙනවා. දැන් තවත් විස්තර කරනවා නම් එක්තරා අවස්ථාවකදී එක භික්ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේ කොහොමද චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තේ? ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා, මම මේ සතර මහා ධාතුන් උපාද වය වශයෙන් දැකගත්තා. ඒකෙන්ම මම චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තා. දැන් මේ උත්තරේ ගැන අර ප්‍රශ්නය අහපු ස්වාමීන් වහන්සේට ඒ තරම්ම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. හොඳයි කියලා තව ඊළඟ රහතන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ඉතින් උන්වහන්සේගෙන් අහනවා, කොහොමද ඔබ වහන්සේ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තේ? එතකොට ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, මම මේ පංච උපාදානස්කන්ධය හොඳට තේරුම් අරගෙන ඒක විපස්සනාවට වඩලා එතනින් තමයි මම චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තේ. දැන් ඊට පස්සේ ඒ උත්තරේ ගැනත් ඒ ප්‍රශ්නය අහපු ස්වාමීන් වහන්සේට ඒ තරම්ම පැහැදීමක් නැහැ. උන්වහන්සේ යනවා තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට. ඒ ස්වාමීන් වහන්සේගෙනුත් මේ ප්‍රශ්නේම අහනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, මම ආයතන සම්බන්ධයෙන් මේ ආයතනවල උපාද වය දැකලා නැත්නම් සමුදය වය දැකලා එතනින් තමයි මම චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තේ. ඉතින් ඒ ප්‍රශ්නෙට ඒ පිළිතුරත් අර ස්වාමීන් වහන්සේට සෑහීමටපත් උන්නේ නැහැ. ඔන්න තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ඉතින් උන්වහන්සේගෙන් අහනවා. ඉතින් එතකොට උන්වහන්සේ දෙන පිළිතුර තමයි සම්බන්තං යංගින්ජ සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඔන්න ඕක මම තේරුම් ගත්තා. මේ මොකක් හරි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඕනම දෙයක් තියෙනවා නම් ඒක රූප වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංස්කාර වෙන්න පුළුවන්, විඥාන වෙන්න පුළුවන්, ආයතන පැත්තෙන් කියන්න පුළුවන් ඕනම දෙයක්. එක පැත්තක් කියලා නැහැ, මොකක හරි වුණත් කමක් නැහැ. ඒ ඕනම එක මම දැක්කා යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙනවා නම් ඒක නිරුද්ධ වෙලා යනවා. මේක දන් දැකීම නිසා ඔන්න මගේ චිත්ත පාරිශුද්ධියක් ඇති වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ තවත් පැටලෙනවා. මේ කියන්නේ පිළිතුර මේ එක එක රහතන් වහන්සේලා එක එක පිළිතුරු දෙන්නේ. ඉතින් එතකොට ප්‍රශ්නේ අහපු ස්වාමීන් වහන්සේ තවත් පැටලෙනවා. ඊට පස්සේ යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. කියනවා මෙන්න මෙහෙම දෙයක් තමයි මට උනේ කියලා. ඉතින් එතකොට තමයි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙන්නේ, අර කෑල ගහේ උපමාව. ඒ කෑල ගහ එක්කෙනෙක් දකින්න අවදීදී ඒ කෑල ගහේ හොඳට මල් වැවිලා මල් පිපිලා කොළ එහෙම තියෙන බොහොම සශ්‍රීක මට්ටමකින් කෑල ගහ දකින්නේ. තවත් එක්කෙනෙක් දකින්නේ මල් නැති කාලෙදී. තවත් එක්කෙනෙක් දකින්නේ මල් කොළ ඔක්කොම හැලිච්ච නිකන් මේ වියලි අවස්ථාවේදී. ඉතින් මේ වගේ විවිධ අවස්ථාන් වලදී එක එක අය දැකලා තියෙන හැම එකම කෑල ගහ. ඉතින් අන්නේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා. ඉතින් මේ එක එක කෙනෙක් එක එක තමන්ට ගෝචර වෙච්ච භූමියෙන් තමයි ඒ අය තමන්ගේ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා හැම එකම දැනගත යුතුයි කියලා නීතියක් නැහැ. අපිට ගෝචර වෙන, අපිට හොඳට අවබෝධ වෙන පැත්තෙන් ඒක තව තව ගැඹුරට යෑම තුළින් ඒ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගන්න පුළුවන් බව ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා එක එක ස්වාමීන් වහන්සේලා තමන්ට ගෝචර වෙච්ච, තමන්ට වැටහිච්ච පැතිවලින් දේශනා කරනවා ඇති. ඉතින් අපිත් තේරුම් ගන්න තියෙන්නේ මට කොයි පැත්තෙන්ද හොඳට වැටහෙන්නේ, මට හොඳට තේරෙන්නේ කොයි විදිහටද මට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ කොහොමද? ගාන දේවල් අහලා තිබීම නෙමෙයි මම ප්‍රායෝගිකව වඩලා තියෙන්නේ මොකද්ද? ඒ ප්‍රායෝගිකව මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්නේ මොකද්ද කියන එතෙන්ට මූලිකත්වය දීලා එතෙන්ට වටිනකමක් දීලා ඉස්සරහට යන්නයි තියෙන්නේ.
බොහොම පිං සාහිත්‍යවල අවස්ථාව ලබා දුන්නට
හොඳයි.
නාලිකාව පවත්ගෙන යන කටයුතු බොහොම පිං සාමිනා.
හොඳයි. හොඳයි. දෙවන සල්ලයි.
ඊළඟ දහම් ගැටලුව චන්ද්‍රිකා අශෝකට ඉදිරිපත් කරන්න පුළුවන්.
සර්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
භාවනාව කරලා තමයි එතකොට මගේ මේ මම කරන්නේ ආනාපාන සතිය මේ හුස්ම එක පහළ යන එක මෙනෙහි කරන්නේ. නාමොත් ස්වාමීන් වහන්සේ හුස්ම දෙක තුනක් වගේ මෙනෙහි කරනකොටම ඉරියා මේ හුස්ම නොදැනි යනවා. මම දැනගන්නේ මේ සිතුවිලි ඉවගෙන මම අවදීන් ඉන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ මේ හුස්ම දෙක තුනකින්ම මට හැම වෙන්නේ මම මේ භාවනාව වරද්දගෙනද නැත්නම් මගේ භාවනාව හරිද කියන එකයි පළවෙනි
ප්‍රශ්නේ. මට දැනගන්න පුළුවන්ද සක්මන් භාවනාව කොච්චර කරනවද කියලා?
සක්මන් භාවනා විනාඩි 20ක් 30ක් විතර කරනවා. ඒ කරනකොට මම හොඳ සිහියෙන් මට ඉන්නවා කියලා මට තේරෙනවා. මොකද තද වෙන තැන් ගෙන යෑම මේ සියල්ල මම හොඳින් අවබෝධ කරගන්නවා.
හරි.
ඊට පස්සේ තමයි මම පරයන්කෙට ඉන්නවා.
හරි. මේ තව ටිකක් සක්මනේ වැඩි කරන්න. විනාඩි 20 නෙමෙයි 30ක් කරන්න 35 40 එහෙම කරන්න. මොකද සක්මන ටිකක් මදි. සක්මන වෙනුවට මේ කියන්නේ ගිහිලා තියෙන ටික සමාධිය පැත්ත තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. සක්මනත් තව ටිකක් ඉස්සරහට අරගත්තොත් අපිට පුළුවන් සතිය ඉස්සරහට ගන්න. ඒ කියන්නේ අවදිමත් ගතිය හොඳට එතකොට ඉස්සරහට එනවා. ඒ අවදිමත් ගතිය වැඩි නම් සතිමත් ගතිය වැඩි නම් අපිට පුළුවන් ඔය ඇවිල්ලා තියෙන බාධකය ජය අරගෙන හොඳට එතෙන්දිත් අවදියෙන් යන්න හැකියාව තියෙනවා. මට ප්‍රශ්නේ පැහැදිලි නැහැ. මේ ඔය සිග්නල් වල පොඩි දුර්වලකමක් තියෙනවා. එහෙනම් ප්‍රශ්නේ පැහැදිලි නැහැ. ඔව්. මේ නැවත
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දින ධර්මදේශනා කළ පරිදි භාවනා කරගෙන මම ආනාපානසතිය යන විට සත්බුජංගෝ දිගටම වැඩිලා තියෙනවා මට. ඉතින් වැඩිලා සමාධියටපත් වෙන අවස්ථාව බොහොමයි. නමුත් උපේක්ෂා தත්ත්වයටත් මපත් වෙලා තියෙයි කියලා මට තේරෙනවා. උපේක්ෂා தත්ත්වයේදී පත් නිකම්ම බලන් ඉන්නකොට කිසිම අරමුණක් නෑ. හැබැයි අවදියෙන් තමයි ඉන්නේ. නමුත් හිස් බවක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. එවිට කිසිවක්ම නෑ කියලා තමයි හිතට දැනෙන්නේ. ඉතින් ටික වෙලාවක් ඉන්න පුළුවන්. ඊට පස්සේ කුමක් මං කරන්න ඕනේද ස්වාමීන් වහන්සේ? ඒකට විඥානිය නැති නිසා මම හිතනවා ඒ අවස්ථාව අනිදසින විඥානිය මට එහෙම තියෙන්නේ. අනික නිමිති නැති නිසා අනිමිත්ත සමාධියක් වගේද වැටෙනවා.
හොඳයි 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 හොඳයි. ඉතින් නිමිති නැහැ කියලා කියන එකේදී අනිමිත්ත පැත්තක් ඉතින් තියෙනවා කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි විපස්සනාවක් වඩාගෙන යනකොට අපිට පෙනෙන දැනෙන හැම අරමුණක්ම ටික ටික විපස්සනාවක් වෙන්න වෙන්න එතකොට ඒවායේ නිමිති ගන්න බැරි තරමට මේවායේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පුළුවන්. මේ බොහොම යහුසුළු ඇතිලා නැතිලා යනවා. ඉතින් එතකොට ඒ තියෙන බොහොම යහුසුළු භාවය නිසා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය නිසා දැන් මේකේ වර්ණයක් හෝ මේකේ සටහනක් හෝ හැඩහුරුකමක් මේ මොකක්වත් ගන්න විදිහක් නැහැ. ඒ තරමට අනිත්‍යයි. ඉතින් මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වුණා නම් එතකොට හිත නිදහස් වෙන්නේ ඒ නිමිති නොගැනීම තුලින්. ඒකයි ඒක කියන්නේ අනිමිත්ත චේතෝ විමුක්තියක් කියලා. අනිමිත්ත සමාධියක් කියලා. එතකොට අනිමිත්ත සමාධියක් වැඩෙන අවස්ථාවකදී හිතේ අරමුණු එතකොට ග්‍රහණය කිරීමක් උපාදාන කිරීමක් මොකක්වත් නැහැ. හිත අරමුණු නිමිති ඇසුරු කරන්නේ නැහැ. එතකොට හිත නිකන් හිස් වගේ තමයි දැනෙන්නේ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේක මේ නෙගටිව් පැත්තක්. මෙතන ඍණාත්මක පැත්තක් මෙතන නැහැ. මෙතන බොහොම ධනාත්මක පැත්තක් තියෙන්නේ. හිත කෙලෙසුන්ගෙන් හිස්. ඒ වගේමයි නිමිති වලින් දැන් හිත ව්‍යාකූල වෙලා නැහැ. නිමිති වල හිත පැටලිලා නැහැ. නිමිති වලට වටිනකම් දීලා නැහැ. හිතට එන සංඥා වලට පුජ්‍යලයක් සත්වයක් ආරෝපණය කළා නැහැ. ඉතින් ඒ නිසා මෙතන ලොකු ප්‍රඥා පදනමක් මත තමයි නිමිති නොගැනීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නිමිති නොගන්නා මට්ටමක් හැදෙනකොට මුලදී අපි මොකක්වත් කරන්නේ නැතුව මේ தත්ත්වය හොඳට හැදෙන්න දෙන්න ඕනේ. ඒ අනිමිත්ත සමාධිය තව දියුණු වෙන්න දෙන්න ඕනේ. හිතන්න විනාඩි 10ක් දැන් මේ தත්ත්වේ ඉන්න පුළුවන්. මේ தත්ත්වේ ප්‍රමාණවත් නැහැ. තව ටිකක් ඕක දියුණු කරන්න ඕනේ. يعني විනාඩි 15ක් ඊට පස්සේ ඉන්න පුළුවන්ද කියලා බලනවා. විනාඩි 20ක් ඉන්න පුළුවන්ද කියලා බලනවා. විනාඩි 30ක් ඉන්න පුළුවන්ද කියලා බලනවා. විනාඩි 45ක් ඉන්න පුළුවන්ද කියලා බලනවා. සාමාන්‍ය විනාඩි 45ක් විතර වගේ ඉන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ විනාඩි 45ම ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන නිමිති ගන්න නැතිව උදේකලාව විවේකයෙන් හිතර ඉන්න දෙන්න විතරයි තියෙන්නේ. හිත බැරි වෙලාවත් වෙන අරමුණක නිමිත්තක් ගත්තොත් ඒක හිමීට අත්හැරලා දාන්න. ආයෙත් හිතර විවේක වෙන්න දෙන්න. නිමිති නොගෙන ඉන්න තත්වයට හිතපත් කරගන්න. ඉතින් ඒ නිමිති නොගන්නා තත්වය බහුලීකృత කරන්න අවශ්‍යයි. එතකොට තමයි ඒක හිතනික රෙජිස්ටර් වීමක් නැත්නම් හිත ඒක හොඳට පැලපදියම් වීමක් එහෙම නැත්නම් හිත ඒක ඒ තත්වය හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ. මොකද හිතට තාම මේක පුරුදු නැහැ. නුහුරුයි. ඒක අපි හුරු කරලා දෙන්න ඕනේ. යාට පුරුදු කරලා දෙන්න ඕනේ. මේ මෙහෙමත් ඉන්න පුළුවන් කියලා අපේ හිතට හේතු ගැන්වෙන්න ඕනේ. අන්න ඒ හේතු ගැන්වෙන තාක් අපි මේ සමාධිය දිනු කරන්න ඕනේ. පස්සේ හේතු ගැන්ුණාට පස්සේ ඊට පස්සේ පුළුවන් ඊළඟ පියවරට යන්න. එතෙන්දී අපි මේක කැඩෙන්න ඉඩ හරින්න ඕනේ. අපි මුලින් දිනු කරා ඊට පස්සේ කැඩෙන්න ඉඩ හරිනවා. කැඩෙන්න ඉඩ හරිනවා කියන්නේ දැන් මේ ගැඹුරක ඉන්නේ නැතුව මේක ටිකක් මතු පිටට ගේනවා. ගැඹුරු සමාධියක ඉන්න නැතුව නොගැඹුරු සමාධියක ඉන්න උත්සාහන්ත වෙනවා. එතකොට ඔන්න ආයෙ කැඩෙනවා. එතකොට ආයෙත් නිමිති ගන්නවා. එතකොට තමයි අන්න විපස්සනාවක් සිද්ධ වෙන්නේ. එතකොට තමයි අන්න කෙලෙස් දැකීමක් නැත්තම් ඒ බැඳීමක් සිද්ධ වුණාම උපාදානයක් සිද්ධ වුණාම ඒක තේරුම් අරගෙන අතහැරීමක් සිද්ධ වෙන්නේ ඔන්න ඔය මට්ටමේ. ඒ නිසා මුලින් ඔය සමාධිය දියුණු කරන්න පස්සේ දියුණු කරගත්තට පස්සේ පුළුවන් ඒක නොගැඹුරු කරමින් කැඩෙන්න ඉඩ හරිමින් තව ඉස්සරහට යන්න පුළුවන්.
දෙන සමන ඒක හරි. එතකොට ඊට පස්සේ ටික වෙලාවක් එහෙම හින්දා ඉඳල ගමන් නැවත අරමුණක් එනවා. එනවා ඒ වාන්සී දේශනා කරේ ඒ අරමුණේ අඳුනා ගන්න කියලා. එහෙමද?
අහා. ඔව්. අඳු අතල්ලා දාන්න ඉතින්.
ආ හරි. එහෙමයි. කොහොමද?
හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව විශාඛා විධාන පතිරණ ඉදපත් කරන්න පුළුවන්.
දෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
වහන්සේගේ ධර්මදේශනාව අනුව අර බොජ්ජංග ධර්ම මේ ආස්වාස ආනාපාන සතිය කරගෙන යනකොට බොජ්ජංග ධර්ම වැඩෙනවා තේරෙනවා. ඊට පස්සේ එහෙමම හුඟක් ඉක්මනට උපේක්ෂා සත්‍යයකටත් පත් එහෙම උපේක්ෂාවකුත් දැනෙනවා. ඊට පස්සේ ඒ වගේ දැන් ඒ වෙලාවට අර මේ මහමෝදේ මැද ඉන්නා වගේ ගතියක් මම ගිහිල්ලා නැහැ ඒ ගතියක් වගේ දැනෙනවා.
ඔව්
මේ ඒත්කොට ඒ වගේ සමහරලාට බබින් අර පොරොප්පයක් වතුර දාලා තියෙන උඩට පහළට යන එහෙම ගතියකුත් දැනෙනවා.
ඔව්
එහෙම හුඟක් සෑහෙන වෙලාවක ඉන්න පුළුවන් හිත පිරිසුදුක ඔය තියාගත්තනම් සාමාන්‍යයෙන් අනිත් වෙලාව ඒ කියන්නේ එදිනදීතේ හිත පිරිසිදු තීතරමට අර විදියට ප්‍රේක්ෂාවෙන් ගොඩක් වෙලා ඉන්න පුළුවන්.
හරි.
ඒ තමයි. හැබැයි සමහර වෙලාවට එහෙම ඉන්නකොට හොඳ හිතු ගමන් ගා ප්‍රශ්නයකට වගේ දැනෙනවා. එහෙම නැත්නම් ගා කද ගතියක් ලොකු පර්වතයක් වගේ දැනෙන කද ගතිය.
හ්ම්.
يعني අර ධාතු ඒක පොක්කකට වෙනවා. ඉතින් ඔය
විදියට තමයි භාවනා කෙරෙන්නේ. මට පොඩ්ඩක් කියන්න මේ සක්මන කොච්චර කරනවද කියලා?
සක්මන ගොඩක් කරනවා ස්වාමීන් වහන්සේ. මම පැයක් විතර හත්
මිනිත්තු. ඒකේ මොනවද දැනෙන්නේ? ඒකේ මොනවද දැනෙන්නේ?
නිරෝධය වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ.
ඒ කියුවේ?
ඒ කියන්නේ කකුල උස්සන අර කකුල ඉවර ඒ කියන්නේ දැන් ඒ දැනීම ඉවර වීම.
ඔව්.
දැන් ඔය සක්මන බලන් ඉන්නකොට දැන් කකුල ඉස්සෙම වගේ ප්‍රකට වෙලා එතන ඉවර වෙන එක.
හ්ම්.
තමයි වැඩි ප්‍රකට වෙන්නේ මේ දවස්වල.
ඔව්. නෑ ඒක තව ටිකක් සියුම්ව යන්න. ඒ කියන්නේ දැන් කකුල ඉස්සීම කියන එක වෙනුවට ඔතන ඉස්සීම් රසක් තියෙනවා. එසවීම් රසක්. ඊළඟට චලන රසක්. නැත්තම් කකුල බිමට තියෙනකොට එතන තදවීම් රසක්. එතන දැනෙන ගොරෝසු ගති රසක්. මුරුදු ගති රසක්. සිනිඳු ගති රසක්. ඔන්න ඔයගේ අර ප්‍රාථමික මට්ටමේ 12 ලක්ෂණ වලට හිත දාන්න ඕනේ. හිත එතන යොමු වෙන්න ඕනේ. ඉතින් ඒවයේ තමයි නිරෝධයක් දක්ින්න තියෙන්නේ. ඒ කියන්නේ ඒවා ඊටාම සියුම් ඇතිලා නැතිලා යනවා. ඒවයේ ෂණික හට ගැනීමක් තියෙනවා, ෂණික නිරුද්ධ වීමක් තියෙනවා. අන්න ඒ වගේ මට්ටමක තමයි අපිට නිරෝධයක් කියන එකක් ඒ කියන්නේ ඔය වය ස්වභාවයක් නැත්නම් මේ නැති වී යාමක් අත් දක්ින්න තියෙන්නේ. ඒවයේ එහාට ගියාට පස්සේ තමයි ඕනනම් නිරෝධයක් කියන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තව ටිකක් ඒ සක්මනේදී හැම දැනෙන දේවල් ගැන සූක්ෂම බලන් උත්සාහන්ත වෙන්න. එතකොට නිකන් පාදයක් කියන සංඥාවක් නැහැ. තියෙන්නේ නිකන් තද වීම රසක්, උණුසුම් ගති රසක්, සිසිල් ගති රසක්, ගොරෝසු ගති රසක්. අන්න ඒ වගේ අර ප්‍රාථමික මට්ටමේ ධාතු රසක් කියන මට්ටමකට හිත එන්න ඕනේ.
එහෙම ස්වාමීනාතර මම පාදේ කිව්වේ
ඒක. ඔව් ඔව් හරි. හරි.
වලට කොහොමද මොහොත ඒවා ඉවර වෙගෙන යන්නේ කියලා දැන් අර සක්මන් කරනකොට උනත් ඒ මොහොතින් මොහොත ඉවර වෙන එක දැනෙනවා.
හරි.
ඒක
තේනවා
මම තව බලන්නම් එහෙම.
එතකොට ඔව්. දැන් සද්දවලට වුණත් කමක් නැහැ. යන විදිහ නරක නැහැ. සද්දයක් ඇහිලා යනකොට ඒ යන විදිහ දිහා බලනවා. ඒ කියන්නේ ඒක ෂේ වෙලා යන හැටි, නොපෙනී යන හැටි, නොඇසී යන හැටි දිහා දැනුවත් වෙනවා. ඊට පස්සේ සක්මනේදිත් ඒ නැතිවීම දිහා ගැන දැනුවත් වෙනවා. වාඩි වෙලා භවනා කරද්දිත් ඒ නැතිවීම ගැන දැනුවත් වෙනවා. ඔහොම වෙනකොට මොකද අන්තිමට වෙන්නේ? එහෙම කරාද?
එහෙම තමයි ස්වාමිනාස කරන්නේ දැන්.
එහෙම කරාම හිතට මොකද වෙන්නේ අන්තිමට?
හිත සමහරලාට හිතක් තියනවද කියලා තේරෙන්නේ නැතුව යනවා.
හරි.
සාමාන්‍ය ජීවිතේ වුණත් යමක් කරාම ස්වාමීන් වහන්සේ මම ප්‍රොජෙක්ට් එකේ මොකක් හරි එකට හිත දාලා මේව කරාම ඉන්නවද නැද්ද ඒ මොකද ඉරුණේ කියලා නැහැ. අන්තිමට හරි සනීපයක් වගේ දැනෙනවා. අනේ මේක මේ මම කෙනෙක් මම මහන්සියක් කරලා කළා වගේ නෙමෙයි. දැන් මේක යමක් හිත මේ එකඟ කරලා කරාම සාමාන්‍ය ජීවිතේ දුණත් හරි නිකන් පුදුම තෘප්තියක් තෘප්තියක් තියෙනවා. මේක මේ කෙනෙක් ඉරුණේ නැහැ වගේ එකක් කියලා දැන් කියන්න තියෙන්නේ.
හරි.
එහෙම මේ නිකන්
නැති බවක් හොඳයි යන විදිහ හොඳයි. ඔව් යන විදිහ හොඳයි. දැන් ඇත්තටම හරි හරි යන විදිහ හොඳයි. දැන් අපිට හිතක් තියෙනවා කියලා දැනගන්නේ හුඟක් වෙලාවට හිතේ සිතුවිලි තියෙනකොට. හිතුවිලි තියෙනවා නම් ඒවා හිතෙනවා නම් අපි ඒවා ඔස්සේ යනවා නම් ඒවා ඔස්සේ නටනවා නම් ඔන්න අපිට දෙනවා ඔන්න හිත වැඩ කරනවා. නමුත් මේ සිතුවිලි ඔක්කොම නිකන් අහෝසි වෙලා ෂය වෙලා ගිහිල්ලා සරල දැනුවත් බවක් තියෙනකොට අපි අර්ථකථනය කරනවා මේ අපිට දැන් හිත නෑනේ, හිත කොහෙද දැන් තියෙන්නේ, හිත මොකද්ද වෙලා තියෙන්නේ අපිට ප්‍රශ්නයක්. නමුත් ඇත්ත වශයෙන්ම හිතේ ප්‍රകൃතිය කියන්නේ ඔන්න ඔය දෙවනි මට්ටම. සිතුවිලි කියන්නේ මේ ආගන්තුක දේවල්, එළියෙන් ආපු දේවල්. ඒවා අයින් වුණාට පස්සේ හිතේ තියෙනවා නිකන් සරල දැනුවත් බවක්. ඉතින් අන්න ඒ සරල දැනුවත් බව අන්නේ සරල දැනුවත් බව තුල ඉන්න පුළුවන් ද කියලා බලන්න. يعني ඒ සරල දැනුවත් බව තුල කෙනෙක්වත් පුඤ්ඤලයක්වත් මමෙක්වත් ගෑනු පිරිමි ભેදයක් මේ සීමාවක් ඒ මොකක්වත් නැහැ. එදෙන තියෙන හුදු දැනුවත් බවක් පමණයි. මේක බොහොම සරල සාමකාමී කිසි දෙයක් උපාදාන නොකරපු නිමිති නොගන්නා බොහොම සරල දැනුවත් බව. ඔන්නේ සරල දැනුවත් බව තුල ඉන්න පුළුවන් ද කියලා බලන්න.
ආ හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට අර හිතුව ගමන් උපේක්ෂාවේ ඉඳලා ධාතු ධාතු ගතිය වගේ ප්‍රකට වෙනකොට එතකොට ඒකේ
ඒකෙත් නෑ. දැන් ඔය අපි කතා කරපු සරල දැනුවත් බව කිසිවක් උපාදාන නොකරන මට්ටම ගන්න පුළුවන් නම් එතන තමයි ඇත්තටම තව ඉස්සරහට යන්න පුළුවන් මාර්ගය තියෙන්නේ. එහෙම ඉන්නකොටත් මේ 13 ලක්ෂණ මතු වේවි. හැබැයි ආයෙත් ගිහිල්ලා මේක අතහැරලා ඒක බලබලා බලබලා ඉන්න අත්‍යවශ්‍ය නැහැ ඉතින්.
ඔව්. ඒකත් එතකොට කොහොමද මොන දෙන්නේ?
නෑ ඒක මතු වෙද්දෙන් දැන් හිතන්න අපි ඇවිදිනවා. අපි ඇවිදිනකොට අපේ පාදයට දේවල් දැනෙනවනේ. නමුත් අපි දැනෙන දේවල් ඔස්සේ දැන් යා යුතු නෑ. දැනෙන දේවල් දැන් විපස්සනා කරමින් බලමින් යා යුතු නෑ. මොකද ඊට වඩා මට්ටමක් දැන් හිත අත්දකිනවා. ඒ අත්දකින මට්ටම තමයි අර කිසිවක් උපාදාන නොකරන මට්ටම. ඉතින් එතකොට අපිට පුළුවන් නම් අර දේවල් වැඩි අවධානයක් යොමු කරන්න නැතුව මේ උපාදාන නොකරන මට්ටම අපේ හිත තුළ වර්ධනය කරන්න. ඒක වඩා නිවැරදි.
එහෙමයි ස්වාමීනාන්ද.
හොඳයි. හොඳයි.
ඊළඟ තහම් ගැටලුව ශ්‍රී ආපතිරගේ පිළිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
ධර්ම ගැටලුවක් අහන්න මම කතා කරේ. දැන් ආනාපාන සති සූත්‍රයේ අපි කායන පස්සනාවේදී අවසන් වෙනවා පස්සම්බයං කාය සංඛාරා කියලා. වේදනාන පස්සනාවේදී පස්සම්බයං චිත්ත සංඛාරා කියලා. චිත්තාන පස්සනාවේදී විමෝචන චිත්තක් කියලා අවස්ථාව තියෙනවා. ඉතින් මට මේ වගේ නිකන් අදහසක් ආවා මම නිවැරදිද දන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාවලදී දැන් කාය පස්සනාවේ පස්සම්බයං කාය සංකාරයන් කියන්නේ නිකන් රූපස්කන්ධේ නිරෝධයද අපිට එතෙන්දී දකින්නේ වේදනාන පස්සනාවේදී විතර වේදනා සහ සංඥාවල නිරෝධයද දකින්නේ චිත්තාන පස්සනාවේදී සංස්කාරවල නිරෝධයද දකින්නේ කියලා ඒ වගේ නිකන්
හොඳයි. සහින දොර නිවැරදි කියන්න පුළුවන්. හැබැයි ඉතින් අර වෙලා තියෙන අපිට එක පාර්ටම, ඒ කියන්නේ අපි දමු දැන් අපි පස්සම් බයං කාය සංඛාරං කියනකොට අපිට කියන්න බෑ 100%ක්ම රූපස්කන්ධේ නිරුද්ධ වුණා කියලා. මොකද අපි යම්පමණකට ඒකේ නිරුද්ධ වීමක්, යම්පමණක රූපසු ස්වභාවයක් ෂේවියාමක් වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න වේදනාන ස්කන්ධයට එනකොට, සංඥා ස්කන්ධයට එනකොට, පස්සම් බයං චිත්ත සංඛාරං කියලා කියනකොටත් ඒ වගේමයි. දැන් සෑහෙන දුරකට සමනේ වීමක් තියෙනවා, නිරුද්ධ වියාමක් තියෙනවා. ඊළඟට හිතන්න විමෝචයං චිත්තං කියලා කියනකොටත්, ඒ කියන්නේ මුල් මට්ටමේදී හිත පූර්ණ නිදහසක් භුක්ති විඳින මට්ටමක් නොතිබෙන්න පුළුවන්. දැන් ඒ தත්ත්වය හැබැයි තව තව ප්‍රගුණ කරන්න ඒ නිදහස, ඒ විමුක්ත ස්වභාවය තව තව වර්ධනය වෙද්දී අර යම් හෝ ශේෂ තිබුණා නම් කයේ, අන්නේ කයේ ශේෂ ටිකක්, ඔන්න රූපස්කන්ධයේ ශේෂයන් ටිකක් තිබුණා නම් ඒකත් නිරුද්ධ වෙලා යනවා. යම් හෝ ශේෂයන් තිබුණා නම් වේදනාස්කන්ධයේ, අන්නේ ඒ ටිකක් නිරුද්ධ වෙලා යනවා. යම් ශේෂයක් තිබුණා නම් සංඥාස්කන්ධයේ, ඒකත් නිරුද්ධ වෙලා යනවා. අර යම් ශේෂයක් තිබුණා නම් සංස්කාරස්කන්ධයේ, ඒකත් නිරුද්ධ වෙලා යනවා. ඉතින් එතකොට අර ඒවට තව තව ඒ උදව් කරන්න තමයි අර විපස්සනාවකින් බල ගැනීමක් කරන්නේ. තව මොනා හරි කායක පැත්තෙන් ගත්තොත් ඒකත් අතහැරලා දානවා. පටිනිසග්ගානුපසනාව දානවා. ඒක අනිච්චානුපසනාව කළා දානවා. ඊළඟට වේදනාවක් ආවත් ඒකටත් ඒ දෙම කළා දානවා. සංඥාවක් ආවත් ඒකටත් ඒ දෙය කළා දානවා. සංස්කාරයක් ආවත් ඒකටත් ඒ දෙය කළා දානවා. ඉතින් එතකොට අර මේ මුළු පද්ධතියම නැත්නම් මේ මුළු ක්‍රියාවලියම හොඳට විපස්සනාවකින් ප්‍රඥාවකින් බලගන්නවමින් ඒ නිරෝධයක් පැත්තට තල්ලු කරනවා. නිරෝධයක් පැත්තට යොමු කරනවා. ඉතින් ඒක තමයි අතරම විමෝචයං චිත්තං කියන මට්ටමේදී යෝගාවචරයේ මූලික මට්ටමේදී අත්දැක්කට එතන කියන්නේ සර්ව සම්පූර්ණ නැත්නම් සුපිරිසිදු විමුක්ත ස්වභාවයක් තියෙනවද කියන එක ගැටලුවක්. නමුත් හොඳට විපස්සනාවකින් ඒක තව තව බලගන්නවන්න තමයි ඒ තව තව හිත පිරිසුදු වෙමින් පූර්ණ අනිමිත්ත මට්ටමක්, පූර්ණ ශුන්්‍යත මට්ටමක්, පූර්ණ අපනිහිත මට්ටමක් දක්වා කෙනෙකුට යන්න පුළුවන් වෙයි කියලා නිකම් ප්‍රායෝගිකව අපිට හිතන්න තියෙන්නේ. ඔව්.
එතකොට සමින්හසෙතන විඤ්ඤාණස්කන්ධයේ නිරෝධය කියලා කොයි විදිහටද තියෙන්නේ?
දැන් අතන විඤ්ඤාණස්කන්ධය කිව්වහම දැන් විඤ්ඤාණ ස්කන්ධයත් අපිට ගන්න වෙන්නේ චිත්තානුපසනා කොටසේදී. දැන් හිතේ හිතනේ සරාග සිතක් වෙන්නේ. හිත තමයි විතරාග සිතක් වෙන්නේ. හිත තමයි අපිට මෛත්‍රී සහගත සිතක් වෙන්නේ. හිත තමයි ද්වේෂ සහගත සිතක් වෙන්නේ. හිත තමයි අපිටම ඊර්ෂ්‍යා සහගත සිතක් වෙන්නේ. එතකොට එතන චිත්ත කියන කොටසත් එතන තියෙනවා. නැත්තම් විඥාන කියන කොටසත් එතන තියෙනවා. ඒ නිසා විඥාන නිරෝධයකුත් එතන වෙනවා කියලා සලකන්න පුළුවන්. ඔව්. දැන් චිත්ත පරිසංවේදී කියලා කියනකොට ඔය චිත්තසයිසික දෙකේම එකතුවක්. විඥාන නාම රූප දෙකේ එකතුවක් විදිහට තමයි සලකන්න වෙන්නේ. ඔව්. හොඳයි. හොඳයි.
සත්තරණක් දැන් අද දේශනාවේදී අර බොජ්ජංග ධර්ම වැඩිනවා කියන එක
ඔව්.
මම තේරුම් ගන්න තිබුණේ නම් ඒ බොජ්ජංග ධර්ම ඒ කියන්නේ කාය අනුපස්සනාවේදී කියන්නේ සතිය වැඩිලා ඒ විදිහට වේදනා අනුපස්සනාව චිත්ත අනුපස්සනාව වෙනකොට ඒ කියන්නේ ප්‍රීති සුඛෙවිලා ඒ විදිහට බොජ්ජංග ධර්ම දිගටම වැඩෙනවා කියන එක මම
ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හැම අනුපස්සනාවක් ගානෙම දේශනා කරනවා. කාය අනුපස්සනාවේදී කොහොමද බොජ්ජංග වැඩෙන්නේ කියන එක දේශනා කරනවා. වේදනා අනුපස්සනාවේදී බොජ්ජංග වැඩෙන්නේ කියන එක වෙනමම දේශනා කරනවා. චිත්ත අනුපස්සනාවේදී බොජ්ජංග වැඩෙන්නේ කොහොමද කියන එක වෙනමම දේශනා කරනවා. මේ විදිහට හැම අනුපස්සනාවක් ගානෙම වෙන්වෙන් වශයෙන් බොජ්ජංග ධර්ම හතම වැඩෙන හැටි උගන්වනවා. ඔව්. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි.
ඊළඟට හම් ගැටලුව ජයංගා ගමගේ ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සන්නයි හැමදෙරනේ.
ඔව්. කොහමද මාතර පැත්‍ර වහිනවද?
ටිකක් වහිනවා හැමදෙරනේ.
ඔව්. කොහමද ඉතින්?
ධර්ම වඩනකොට හරි නැත්නම් දැන් අපි විදර්ශනා පැත්තේ යන ඕන වෙලාවකම මේ ධානා මට්ටම වැඩෙන්න පුළුවන්ද අපි හිතල එක ගන්නවද දැන් ওই සත්‍ය වැඩිලා ඊට පස්සේ එහෙම නැත්නම් සමාධියක් වැඩිලා දැන් බෝධිපක්ෂ ධර්ම උනත් ඒ ගන්නට ආවට පස්සේ ධානයට ගන්න කියන එක හිතල ගන්න ඕන එකක්ද අපි නිකන් මහන්සිල ගන්න ඕන එකක්ද නැත්නම් ඒක ඉබේ වැඩිලා යන්න පුළුවන් එකක්ද ඕනම ලෙවල් එකේ
ඔය දෙකම තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ ජයංග මහත්තයා ඒ කියන්නේ දැන් බුද්ධංග ධර්ම ටික හොඳට සකස් වෙලා එනකොට හිතේ අම්ම අවස්ථාවක ධම්මවිචය විරිය කියන ඒවා පොඩ්ඩක් අඩු වෙලා සමාධි පැත්ත හොඳට උත්සන්න වෙන මට්ටමකදී සමාධිය පස්සද්ධිය උපේක්ෂාව උත්සන්න වෙන මට්ටමකදී ඒ කියන්නේ සමාධියට බරයි දැන්. එතකොට අන්න හිත කෙලින්ම ධානයකට පයින් ඉඩ දෙනවා. ධානගත වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේමයි කෙනෙකුට උවමනාවෙන් ඒ කටයුත්ත කරන්නත් පුළුවන්කම තියෙනවා. අවශ්‍ය නම් එයාට මේ වෙලාවේදී තේරෙනවා නම් අපිටම හිතේ යම්සි අරමුණක් පැන නැගිලා තිනවා මේ අරමුණේම හිත ඔබ්බවගෙන හිත ඒකට ලං කරගෙන හිත ඒ තුල নিমগ্ন කරගෙන ඉන්න උවමනයි කියලා එයාගේ හිතේ අදහසක් පහළ වුණා නම් ඒ අරමුණ කඩ කඩා විමස විමස බලනවා වෙනුවට ඒක නවත්තලා අර සමාධි පැත්තට උත්සන්න වෙන්න ඉඩ දුන්නොත් එතන සමාධි වෙන්න පුළුවන්. එතන ධානාගත වෙන්න පුළුවන්. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ ওই දෙක බැලන්ස් කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම ගැන අපි ඉස්සරහට තව කතා කරමු. එතෙන්දී ඔය වෙනම එනවා අග්ගි සූත්‍රය කියලා. ඒ අග්ගි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම සමබර කරන්න කියනවා. මේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ කණ්ඩායම් එක කණ්ඩායමක් හිත බොහොම සක්‍රීය කරනවා. තවත් කණ්ඩායමක් හිත බොහොම සමාධිගත කරනවා, සාමකාමී කරනවා. ඒතර මේ කණ්ඩායම් දෙකේ සමබරතාවය පෙන්වලා දෙන්නේ සතිය. මේ කණ්ඩායම් දෙක සමබරව අරන් යන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
එතකොට දැන් ආනාපාන සතිය මුලදීම සමාධි පැත්තට යනවා නම් ඒක එයා ඒක මේ ඉපේ තීරණය වෙන දියම් මිසක් මේ කොයි පැත්තටද යන්නේ කියන එක.
ඔව්.
ඒක අපි මේ දැන් මේ අහලා තියෙන දේ දැනුමින් අපි ওই විදර්ශනා පැත්තට මේ හරවනවද? ඒකම වෙනේ දැන් නැත්නම් සංසාර මේ
ඒක ඉබේම තීරණය වෙනවද පුළුවන්. දැන් ඇත්තටම මුල්ම කාලෙදී අපිටම ආරම්භක යෝගාවචරයකට එච්චර අත්දැකීම් නැති නිසා එයාට තේරෙන්නේවත් නැහැ මේක මේ සමාධියක්ද වැඩෙන්නේ විපස්සනාවක්ද සමතයක්ද කියලා ඒ තරම් එච්චර තේරුමක් නැහැ. ඉතින් එයාට පොඩ්ඩක් යන්න දෙන්නයි තියෙන්නේ. අම් අත්දැකීමක් ලැබෙනකන් එයාට භාවනාව වැඩෙන්න දෙන්න අවශ්‍යයි. පස්සේ යම් පමණක අත්දැකීමක් ලැබෙනකොට ඊට පස්සේ සාකච්ඡා කරද්දී තේරෙනවා මෙයාගේ ඔන්න සමාධිය වැඩි, මේ පැත්තට බර වැඩි, එහෙම කියලා තේරෙනවා. ඉතින් එතකොට පොඩ්ඩක් අනිත් පැත්තට හරවලා මේ පාරට දාලා ගන්න පුළුවන්. ඉතින් එතකොට යම් අධ්‍යක්ීමක් ලැබෙනකොට එයා ඕන්නම් උවමනාවෙන් විපස්සනාවට නංවන්නත් පුළුවන්. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව තුලනි සේනානායක ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට තියෙන ප්‍රශ්නේ ගොඩක් අර විශාක මහත්මියගේ ප්‍රශ්නෙට සමානයි. ඒ කියන්නේ මට ප්‍රශ්නෙට උත්තරක් ටිකක් හම්බුණා. මටත් තියෙන ස්වාමීන් වහන්සේ ඇතිවීම නැතිවීම ස්වභාවය ගැන පොඩ්ඩක් තව ටිකක් මම කරන විදිහ ගැන දැනගන්න. දැන් මට ස්වාමීන් වහන්සේ දැන් සක්මන් කරනකොට මට තේරෙනවා ස්වාමීන් වහන්සේ ඒ එක්කෝ මේ තද ස්වභාවයක් එහෙම නැත්නම් මේ ගැන රස්නේ උණුසුම් මෙහි බව යටිපත් තුළට ඇතිවීම නැතිවීමක් කියන එක මට එක පැහැදිලි ඒක තේරෙනවා වගේ. දැන් ස්වාමීන් වහන්සේ පරියංකයට ආවහම එතෙන්දිත් මම මේ නාස් කොහෙද ඉතන පුදුවට මේ හුස්ම වැදෙන එකට තමයි මම හිත තියාගෙන ඉන්නේ. එතකොටත් මට සාමාන්‍යයෙන් ඇතිවීම නැතිවීම මට ඒක පැහැදිලිව තේරෙනවා. ටික වෙලාවක් යනකොට ස්වාමීන් වහන්සේ මට අර මොකුත් නොදැනි වගේ යන ස්වභාවයක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අර දැන් ටිකක් වෙලා යනකොට උපේක්ෂා බවටත් යන බවක් මට තේරෙනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක තේරෙනවා. නමුත් වැඩි වෙලා එතන ඉන්න බෑ.
හරි, කමක් නෑ.
ටික වෙලාවක් යනකොට තමයි ප්‍රහමෙන් කියන්නේ මට වෙන වෙන අරමුණු වෙන්න පටන් ගන්නවා.
හරි, නෑ යන විදිහ හොඳයි. ඕක දිගට කරන්න. කියන්නේ ඕක දිගට කරද්දී අය වෙන වෙන අරමුණු එන එක අඩු වෙලා හොඳට ඒ අරමුණු වල ඇති වෙන තියෙන ස්වභාවය ප්‍රකට වෙලා ඒ උපේක්ෂාගත වීම අරමුණු ග්‍රහණය නොකරීම නොකරමින් හිත පවත්නා ගතිය තව වැඩි වෙවි. ඒතර ඒක ඒ කියන්නේ මේ අභ්‍යාසය හරහාමයි වර්ධනය වෙන්නේ. මුලදී අර ඒ උපේක්ෂා සහගත වීම අනිශ්චිත වීම කෙටි කාලයයි වෙන්නේ. මොකද හිත ආයෙ ගිහිලා මොන හරි අල්ලන උපාදාන කරනවා කැඩෙනවා. හැබැයි ඉතින් මොක නැවත නැවත කරනවා. නැවත නැවත කරද්දී අර ඒ උපේක්ෂාගත වීම අනිශ්චිත වීම නැවත නැවත වෙනවා. ඒක ටිකක් වැඩි වෙලාවක් අල්ල හිටිනවා. මේක තනිකර මේ ප්‍රායෝගිකව අපි පුහුණු කළ යුතුයි. ඒ නිසා අලුතින් කරන්න කියලා දෙයක් නැහැ. ඔය යන විදිහට මේ යන්න දෙන්න දිගට කරගෙන යන්න. දිගට කරගෙන යෑම තුළ තමයි ඕක වර්ධනය වෙලා එන්නේ.
එහෙනම් ස්වාමීන් වහන්සේ තමයි පොඩි ප්‍රශ්නය. දැන් මම එහෙම හිත යනකොට මම සාමාන්‍යයෙන් මේ අසුබ නිමිත්තක් අරමුණු කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට මට තේරෙනවා මගේ හිත ගොඩාක් මේ කියන්නේ ඒක අරමුණ වලට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අසුබ නිමිත්ත තමයි මට හුඟක්ම මේ කියන්නේ මේ හිත එක කරගන්න පහසුම එක. එතකොට මම ඒකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා මම ආයි ආනාපාන සතියට එනවා. එහෙම කරාට කමක් නැති ස්වාමීන් වහන්සේ. නැත්තම් එහෙම යන්නක
ඔව් කමක් නැහැ. කියන්නේ දැනට ප්‍රයෝජනෙයි ගන්න. දැනට අසුබ නිමිත්තේ ප්‍රයෝජනෙය අරගෙන ආනාපාන සතියට දාලා හිත පොඩ පොඩ ඒ කියන්නේ ඔය උපේක්ෂා සහගත කිරීමක් විපස්සනාවට ගැනීමක් ඒ දේ කරන්න. පස්සේ විපස්සනාව හොඳට බලගැන්විලා නිමිති නොගන්නා තත්ත්වෙට හිත එනකොට හැබැයි අසුබ නිමිත්ත ගන්න යන්න එපා. ඊට පස්සේ අතනින්මයි යන්න තියෙන්නේ. ඊට පස්සේ නිමිති නොගන්නා පැත්තෙන්ම යන්න හිත පුරුදු කරන්න අවශ්‍යයි. මේක නිකන් తాවකාලික විසඳුමක් විදිහට දැනට පාවිච්චි කරන්න.
අනිත් එක ස්වාමීන් වහන්සේ පොඩි එකක් මම දැන් සාමාන්‍ය ජීවිතයේ වැඩ කරනකොට මම ඒක බලන්න හදනවා ඇතිවීම නැතිවීම ස්වභාවය. නමුත් අර වැඩ කියන්නේ ගොඩක් අර එක එක මාරු කරනවනේ වැඩ හැමතිස්සෙම අරමුණු වෙනස් වෙනවනේ. එතකොට මට තේරෙනවා ඒක මම මේ ඇත්තට මේක නිකම් වෙන එකක් නෙමෙයි මම මේක හිතලම කරන්න හිතලා කරන දෙයක් වගේ මට ගතියක් දැනෙනවා. හැබැයි එහෙම කරාට සමහරලාට මම නවත්තලා මම ස්ලෝ ඩවුන් වෙලා එක වැඩකටම විතරක් කරනකොට ඔන්න එතකොට මට තේරෙනවා අර මේ පරියන්ක ඉඳගෙන කරන වගේ ස්වභාවයක් දැනෙනවා. ඒක සාමාන්‍ය දෙයක්
නෙවෙයි. ඔව්.
ඒ කියන්නේ අර
ඔව් සාමාන්‍ය දෙයක්. මොකද දැන් අපි අරමුණ දැන් ඔතනදී අරමුණ විතරක් නෙමෙයි අපේ අවධානය වෙන වෙන කටයුතුනේ. එක කටයුත්තක් කියන්නේ අරමුණු ගොනුවක්, අරමුණු රාශියක්. ඒක අපිට ඒතන ගැන හිතන්න වෙනවා, ගලපන්න වෙනවා, කල්පනා කරන්න වෙනවා. ඉතින් নানা ප්‍රකාර වැඩ ගොඩක්. ඉතින් එතෙන්දී ඇත්තටම මේ ඒකේ තියෙන සූක්ෂම මට්ටමේ අරමුණු වල ඇති නැති ස්වභාවයක් දකින්න කියන එක බොහොම දුෂ්කරයි. හැබැයි ඒ වෙනුවට එක දෙයක් විතරක් එක ටාස්ක් එකක් විතරක් කරගෙන ඒකේ තියෙන කුඩා කුඩා අරමුණු අරගෙන එතන බොහොම ප්‍රාථමික මට්ටමින් ඒක දිහාම බලාගෙන ඉන්නවා නම් සමහරට ඔය ඇති වෙන තියෙන ස්වභාවය ප්‍රකට වෙන්න පුළුවන්. ඒ නිසා ඔය අත්දැකලා තියෙන එක නිවැරදි හොඳයි. ඒ නිසා ඉදිනදා කටයුතු වලදී ඇත්තටම ගා ගැඹුරු සූක්ෂම මට්ටමකින් බලා ගන්න බැරි වෙයි. නමුත් අපිට අඩුතරමින් සිහිය පවත්ව ගන්න හිත වික්ෂිප්ත නොවි තියාගන්න එතකොට මේ සාමාන්‍ය දිනදා සිහිය පවත්වන එක හරි ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ අපිදම එහෙම බේරගත්ත හිත එහෙම රැකගත්ත හිත අපි ඊට පස්සේ අරගෙන ඉඳගෙන කරන භාවනාවකදී සක්මන් භාවනාවකදී යොදවනකොට අන්න සෑහෙන ඉස්සරහට තමයි සූක්ෂම මට්ටමකට අරගෙන යන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ බොහොම පිං උපන්සේට
නිර්වාණ උපෝතිය ලැබේවා. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව තොටාක ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳ ප්‍රශ්නයක් මට අහන්න අවසර. මම ස්වාමීන් වහන්සේ කියපු පරිදි සක්මන මම සත්‍යන්තයේදී පැයකුත් අනිත් දවස්වල මිනිත්තු 20ක් පැය භාගයක් වගේ කරනවා. එතකොට මට දැන් තේරෙනවා මගේ සතිය ගොඩක් දියුණු වෙලා කියලා. එතකොට පාය තියෙනකොට පොළවේ ඒක තේරෙන විදිය මට විස්තර වචනයක් නැහැ විස්තර කරන්න. ඒක මුළු කකුලම තේරෙනවා යටිපතුලම තේරෙනවා බිම තියෙනවා කියලා. හැබැයි ඒක නිකන් දුරස්තින බලාගෙන ඉන්නවා වගේ තමයි මට ඒක තේරෙන්නේ. ඒක තමයි මට වචන වලින් විස්තර කරන්න පුළුවන්. ඒක මට විස්තර කරන්න බෑ ඒ තේරෙන
විදිහ. ඒ විදිහ.
ඔව්. ඉතින් එතකොට මම එහෙමම කන්ටිනියු කරගෙන යනවා. මට තේරෙනවා මගේ සතිය එන්න එන්න දියුණු වෙනවා කියලා. මොකද මම එදිනෙදා ජීවිතයේදී කෙලස් එනකොට මම අර පිහියක් මුවත් කළා වගේ මට කෙලස් එනකොටම තේරෙනවා මෙන්න කෙලසක් එනවා කියලා. ඉතින් සමහර වෙලාවට පාලනය වෙනවා සමහර වෙලාවට පාලනය වෙන අඩු තැන් තියෙනවා. එතකොට මම ඔය හරි යනකොට හරි සාදයකට යනකොට හරි මම ඒ යන ඒගොල්ලන්ට මේ යන්න ඉස්සෙල්ලා මෙත්තා දීලා ඒගොල්ලන්ට වරදක් වෙලා තියෙනවා නම් සංසාරේ සමාව අරගෙන ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඉන්න කියලා ඇලෙන්නක් වැඩිය ගැටෙන්නේ නැතුව ඉන්න කියලා හිතාගෙන ගිහිල්ලා එතන මම يعني හිස් වචන කතා කරන්නේ නැහැ. සමහර වෙලාවට මට කතා කරන්න වෙනවා ඒ වෙලාව අනුව. එහෙම මම මේ ගත මේ ප්‍රැක්ටිස් කරගෙන යන්නේ මගේ කෙලෙස්. එතකොට ඒක හරි නේද කියලා මට හිතෙනවා. ඒක සනාථ කරගන්න මම ස්වාමීන් වහන්සේට ඉතින් අහන්න කියලා මට මං අහන්නේ ස්වාමීන් වහන්සේ.
හොඳයි යන විදිය හොඳයි. කලින් හුඟක් ඉස්සර අපිත් එක්ක කතා කරද්දී හිටිය මට්ටමට වඩා දැන් දියුණුවක් තියෙනවා. ඒ කියන්නේ අර හොඳට අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් දෘෂ්ටි කෝණය දැන් සකස් වෙලා තියෙනවා. ඒ වගේමයි දැන් චිත්තානුපස්සනා මට්ටමකුත් වැඩෙනවා. ඉතින් දැන් කෙලෙස් දිහා බලනවා කියන්නේ අපි ඇත්තටම හිත දිහා බලනවා. හිතේ පහළ වෙන කෙලෙස් වශයෙන්ම දැක ගන්න දැනගන්න දැන් කුසලතාවේ පොඩ පොඩ වැඩෙනවා. ඒ නිසා උත්සාහය හොඳයි. දිගට කරගෙන යන්න. හොඳයි. මයික්
එක නැති වෙලා ගියා. ආකාරි කාර්මික දෝෂයක් වෙන්නේ නැති සමුනවා.
ඔව් ඒක තමයි. හොඳයි එහෙමනම් වෙන මේ ධම්මිකා ජයකොඩීට ප්‍රශ්නය ඉදිරිපත් කරන්න විදිහක් නැහැ. මම ආකාරි කාර්මික දෝෂයක් තියෙනවා මං හිතන්නේ. තවත් එක්කෙනෙක් අත උස්සනවා.
ළඟ දහම් ගැටලුව එහෙනම්
ආරම්භ කරනවා. ආ හරි. ආ ඔව් එහෙනම් කියන්න.
මොනදී ඇවිදින එකටනේ වැඩියෙන් මම සිහ යොදවන්නේ. ඒ කියන්නේ පය ඔසවනවා යනවා තබනවා කියලා. එහෙම යද්දී ඇත්තටම පතුලට නිකුත් සංවේදනා දැනෙනවා. සීතල පොළවේ තියෙන රළු ගතිය එහෙම. නමුත් මම ඒකට නෙවෙයි නේද මම නැවතත් මගේ අර මූලික අරමුණට මම යොදවගෙන සතියෙන් ඇවිදීමද වැඩියෙන් කරන්න
ඕනේ. නෑ නෑ නෑ. දැන් ඔය මූලික අරමුණ කියන්නේ මොකද්ද?
මේ
නෑ ඒක නෙමෙයි. දැන් සිහියෙන් ඇවිදිනවා කියන එක තමයි මුලදි කරේ. ඊට පස්සේ අපි ඊළඟ පියවර වශයෙන් තමයි අර අරමුණ තව විමසලා බලද්දි තමයි අපිට හම්බෙන්නේ තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති හම්බෙන්නේ මේ දෙවනි මට්ටමේදී. මේ දෙවනි මට්ටම දැන් Tamanට එනවා නම් ඒක වටිනවා. ඒක වටිනවා. ඒකට මුල් තැන දෙන්න දැන්.
ඒකට මුල් තැන දෙන්න
ඕනේ. ඔව් ඔව් ඔව්.
හරි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. මට වැටුණා.
හරි.
අවසාන ප්‍රශ්නය හැටියට එනවා. අනන්ත පියාණන්ට අවස්ථාව හැදෙන්න ඕනේ. පැනේ ඉදිරිපත්.
අමාරු මම ස්වාමීන් වහන්සේට පොඩි වෙලාවක් තියෙනින්ද මම මේක දැනුම ලබා ගන්න අහන්නේ මේ රාස්තල පොඩක් සීන කතිකාවතක් ඉන්නා මේ ආනන්තර්ය පාප කර්මයේ මේ සංඝ වේදේ කියන එක කොහොමද ස්වාමීන් වහන්සේ ගාමට අනුව අපි තේරුම්
ගන්නේ නෑ ඇත්තටම සංඝ වේදයක් වෙන්න කරුණෝ කීපයක් මේ සම්පූර්ණ වෙන්න ඕනේ එකක් තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් වෙන්න ඕනේ ඊට පස්සේ භික්ෂු දෙපිරිසක් තමයි බෙහෙද කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් බෙහෙදනය සඳහා යම්කිසි උත්සාහයක් දරලා ඊළඟට ඒ අය ඒ බෙහෙදනයටපත් වෙච්ච සාමීන් වහන්සලා වෙන්වෙන් වෙලා විනය කර්ම කරන්න එහෙම පටන් ගන්නවා. මේ වගේ ලොකු මේ කටයුත්තක් එතන තියෙනවා. එහෙම දිගට ගියොත් තමයි සංඝ බෙදය සිද්ධ වෙන්නේ. ඒ නිසා ගිහි අයට සංඝ බෙදයක් කරන්න අවස්ථාවක් නැහැ.
අනේ තමයි දරගන්න ඕන ස්වාමීන් වහන්සේ. ඉයම් සංඝ වේදයක් කරන්න බෑනේ.
ඔව්.
සමහරවල් විවිධ විදිහට ඔබ අර්ථ කථනය කරනවා. මේ එක හැමතිවරේ කිව්ව කිසිති අංගනේ අනන්තර්ය පාප කර්මය.
අහහ.
එක විදිහට ඔබ අර්ථ කථනය කරනවා. ආදිලිය දැනගන්න යන්නේ.
හොඳයි.
ඒක ගියන්ට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. එහෙම නේද?
ඔව් ඔව් ඔව්.
ඒක ස්වාමීන් වහන්සේලා අතර ගිය යුතු දෙයක්.
ඔව්. ඒක හරි.
හරි. එහෙමනම්.
ඔව් ස්වාමීන් වහන්සේ. හරි. අපි තව එක්කෙනෙක් ඉන්නවා. අපි යටත් එහෙනම් අවස්ථාව දෙමු. සංජීව කියන එක්කෙනා ප්‍රශ්න ඉදිරිපත් කරන්න එහෙමනම්.
ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම සක්මන අවසරයි. මම මන පරිචිත කරනකොට පාදයේ තබද්දි තද බව දැනුණා. ඊට පස්සේ පාදයේ ඔසවනකොට අර පොයින්ට් වශයෙන් විද්‍යට සතුබව නිදහස් වෙන බව දැනෙලා නිදහස් වුණා. ඊට පස්සේ නැවත පාදයේ කියන එක අරමුණු වෙන්නේ නැහැ. අර සතුබව දැනිලා ඒක නිදහස් වීම දැනෙනවා. ඊට පස්සේ නිදහස් වෙලා ආයි නැවත තබනකොට නැවත අර පොයින්ට් විදියට සතුබව ඇති වෙනවා දැනෙනවා. ඊට පස්සේ දිගටම මම සක්මන සිදු කරා. පස්සේ දැන් මේ වෙනකොට ස්වාමීන් වහන්සේ තදබව කියලා නෙමෙයි දැනෙන්නේ මට ඒ දැනීම විස්තර කරන්න බෑ. පාදේ උසවද්දී දැනෙන දැනීමක් දැනෙනවා ඒක දැනිලා ඉවර වෙනවා. ඊපස් නැවත තියෙනකොට දැනීමක් දැනෙනවා ඒකත් දැනිලා ඉවර වෙනවා. මේ විදිහට දිගටම කරගෙන යනවා මට දැන් හිතෙනවා අර කලින් තදබව දැනීමක් තදබව නැති බවත් මේ දැනීම පටන් ගැනීම අපිට දැනিলা නැති වෙන ස්වභාවය අනුව අපි තීරණය කරගත්ත දෙයක් නේද කියලා දැනෙනවා.
හරි.
ඉතින් මම මෙහෙම දිගටම කරගෙන යනවා.
ඔව්.
මම
යන විදිය හොඳයි. කරන විදිය හොඳයි. ඉතින් ඒක තමයි කියන්නේ අපි දැනීම් රාශියක් තියෙන බව තේරුම් ගන්නවත් එක්කම ඊට පස්සේ දෙනවා මේ තද බවක් කියලා ගත්තොත් ඒත් කියන දැනීම ඔන්න පටන් ගැනීමක් තියෙනවා. හැබැයි ඒක යොහුසුළු අවසන් වීමක් තියෙනවා. එතනම ඊළඟ දැනීම පටන් ගන්න. ඊට පස්සේ නෝ එකත් අවසන්. ඊට පස්සේ ඊළඟ දැනීමක් පටන් ගන්න. ඒ වගේ. ඉතින් එතකොට අපිට දැනෙනවා නම්, කියන්නේ මුලදී අපිට ඒවා වෙන්වෙන් වශයෙන් ඒවට නම් ගම් දීලා මේක තද ගතියක්, මේක උණුසුමක්, මේක සිසිලසක්, මේක ගොරෝසු ගතියක් කියලා ඒවා ඒවැ විශේෂ පැත්තෙන් දැනගන්න පුළුවන්. ඒවැ පෞද්ගලික ලක්ෂණ දැනගන්න පුළුවන්. හැබැයි තව එහාට යන්න ඒවා මැකිලා යනවා. ඒ වෙනුවට නිකන් හුදෙක් දැනීම් පමණයි. වෙන් කරගන්න අපිට තේරෙන්නේ නැහැ. වෙන් කරගන්න අමාරුයි. හැබැයි දැනීමක් කියලා දන්නවා. හැබැයි ඒ දැනීම් වල ඇතිවීමක් නැතිවීමක් තේරෙනවා. මේවා ඔක්කොම නිකන් එක පොදියට දැන් තියෙන්නේ. මේවා හුදු දැනීම් පමණක් බවට පත් වෙලා හැබැයි ඒවා ඔන්න ඇතිලා නැතිලා යනවා. ඉතින් ඔය වගේ පැත්තකින් තමයි මේක නිකන් භාවනාව පෙළ ගැහෙන්නේ. ඉතින් නිසා මාත්‍ය අත්දකින්න එක හොඳයි. දෙකට කරගෙන යන්න.
ඔව් ස්වාමීන් වහන්සේ දැන් දැනීම අර නාමකර කරන්න බැහැ මෙහෙම දැනෙනවා කියලා මට.
හරි.
ඔව් එතකොට අර දැනිලා ඉවර වෙනවා ආයි නැති වෙලා තියෙනවා ආයි කියලා ඒකෙන්ද දැනිලා ඉවර වෙනවා.
අර
දැබ්බවම තදබවක් කියලා එහෙම නෙමෙයි දැනෙන්නේ ඒක ඊළඟ ආයි තදබව නිදහස් වෙනවා එහෙම තමයි දිගටම යන්නේ.
හරි. ඕකම කරන්න තියෙන්නේ ඕකම තව ටිකක් කරන්න يعني ඔය දැනුම් පද්ධතිය තව වැඩි වෙන්නයි අවශ්‍ය يعني උතන තව බහුලීකృత වෙන්න අවශ්‍යයි දැන් ඔය තව ඔය දැනීම් ස්වභාවය තේරුම් ගනිමින් ඒ දැනීම් වලට සිද්ධ වෙන දේ ඒවා ඇති වෙන හැටි නැති වෙන හැටි එච්චරයි දැනගන්න තියෙන්නේ මේ දෙක හොඳට තේරුම් ගනිමින් ඒකට හොඳට හිතට කාවදින්න දෙන්න ඒ කියන්නේ දැන් ඇවිල්ලා අපි පොතෙන් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ අපේම අත්දැකීමක් කරහා හිත ඉගෙන ගන්නවා අපේම අත්දැකීමක් කරහා හිතට යම් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙනවා ඒක අවශ්‍යයි ඒක තමයි දැන් අපි ප්‍රමුඛත්වයේ දීලා අපි කරගෙන යන්නේ අපිට තියෙන්නේ හිත සැහැල්ලුවෙන් තියාගෙන යාට පෙන්වලා දෙනවා මේ දේවල් හට ගන්නා ආකාරයත් නිරුද්ධ වෙලා යන ආකාරයත් ඒක පෙන්වා දෙමින් යෑම තුළ තමයි ප්‍රඥාවක් වැඩෙන්නේ ඒ නිසා මේ ප්‍රඥාව වැඩෙන්න කාලයක් යාවි ඒ නිසා කලබල වෙන්න එපා ප්‍රතිපල අපේක්ෂා කරන්න යන්න එපා දිගට කරගෙන යන්න.
ස්වාමීන් වහන්සේ පරයන්ති දැන් වාඩි වෙලා මේ භාවනා කරන්න කියලා දැන් ලක්මනකට වෙලාවකින් වාඩි වෙච්ච ගමන් විනාඩි කීපයක් යනකොට නිකන් මට නිකන් හිතෙන්නේ නිින්ද යනවද කියලා හිතෙන්නේ හරියටම නිශ්චය කරන්න බෑ මං ඊට පස්සේ ඒක කරන්නේ නැතුව නිින්ද යනවද දන්නේ නැහැ කියලා හිතලා ආයි තාක්ෂණම තමයි දිගටම කරන්නේ.
හරි මේ ඒ නිින්ද යන්න කලින් මොකද්ද කර කර ඉන්නේ? හරි. ඒ දැනෙන දේවල් බලනකොට අර දැන් සක්මනේදී අද්දැක්කේ අර විවිධ තද ගති, රළු ගති ඔය එක එක සූක්ෂම මට්ටමේ ගති කීපයක්. ඒවැය දැන් ඇති වෙන නැති වෙන තන් පවා තේරුණානේ. අන්න ඒ බඳුම අද්දැකීමක් පරයන්කෙදි ගන්න පුළුවන්ද කියලා බලන්න. හරි.
වේදනාව පමණයි මෙනෙහි වෙන්නේ. ඒ වේදනාවක් කොහේ හරි තියෙනවා නම් ඒක දැනු බැලුවාම.
හරි.
දක්ලා
බලනකොට නැතු
වෙනවා.
හරි. එහෙමම දැනෙන්නේ මේ කමක් නැහැ. හරි. කමක් නැහැ. යන විදිහ හොඳයි. ඒ කියන්නේ දැන් ඔතනදී ඇත්තරම දැන් ඔය දැනීම් ස්වභාවය නැති වෙලා ගියාට පස්සේ ඊළඟ අරමුණක් පහළ වුණේ නැත්නම් අපිට තියෙන නිකන් සමනය වෙච්ච ගතියක්. ඒ සමනය වෙච්ච ගතිය තාම හිතට හුරු නැති හින්දා හිත පොඩ්ඩක් නින්දට වැටෙන ගතියක් එන්න පුළුවන්. හැබැයි ඕක හරහා යෑම තුලින් තමයි ඔය තත්වේදිත් අවදි ගතිය හදා ගන්න වෙන්නේ. ඒ නිසා ඔතෙන්දී නැගිටලා යන්න එපා. චුට්ටක් ඔය තත්වේ හිතට හුරු වෙන්න දෙන්න. අරමුණු මුලින් ටිකක් තිබුණා, ඒක දිහා බැලුවා, ඒක නැති වෙලා ගියා. නැති වෙලා ගියාට පස්සේ නිකන් විවේක ස්වභාවයකටපත් වුණා. හැබැයි හිත නිකන් තාම නිකන් අන්දමන්ද ගතියක් තියෙනවා, නිින්ද ගියාදෝ නැද්දෝ කියලා ගතියක් තියෙනවා. හැබැයි ඔහොම කරගෙන යනකොට ඔන්න පස්සේ තේරෙනවා නෑ නිින්ද ගියේ නෑ. හොඳ අවදියෙන් ඉන්නේ. හැබැයි මෙතන අරතරම් මේ පැටලෙන්න තරම් අරමුණක් නැහැ කියලා තමන්ට තේරෙවි. ඉතින් එතකන් ඔබ තව ටිකක් කරගෙන යන්න. සක්මනත් හොඳට කරන්න. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අද අපි පැය දෙකක් වගේ කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි අද දවසේ රැස් කරගත් ආ උසීලමු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අපි සම්ප්‍රදාය අනුකූලව එත්තාවතා ජාති ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා පොඩි දැනුම් දීමක් තියෙනවා කරන්න එකක් තමයි එන සතියේ වැඩසටහන කෙරෙනවා හැබැයි ඊට පස්සේ සතියේ වැඩසටහන කරන්න වෙන්නේ නැහැ උපෝසතේ දිලා තියෙන නිසා ඊට අමතරව තවත් එක්කෙනෙක් ප්‍රශ්නයක් නගලා තියෙනවා මේ සයාඩෝ ස්වාමින්වහන්සේගේ මහසි සයාඩෝ ස්වාමින්වහන්සේගේ පොත ගැන ඒ පොත තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකේ මේ මම මේ chat එකට දාන්නම් ඒකේ මේ ලිපිණය හොඳයි
සාදු පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දීපා නැමැති නමස්කාර කිරීමට අවසරයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුල්ලබේනේ මයාලද්දම් පස්සේ තුන් වන්දි තුන් වරං චාරිපුත්තාදි තේරාණං ආපතම් පටි පාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමං සාදු තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ
හොඳයි තෙරුවන් සරණයි